නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අච්චියතාවාත වේගේන කිතෝ අතං පලේතින උපේති සංකං එවං මුනී නාම කායා විමුක්තෝ අතං පලේතින උපේති සංකං අතං ගතෝ සෝ උදවා සොනත්ති උදාහු වේ අසතියා අරෝගෝ තමේ මුනී සාදු වියා කරෝති තථා හිතේ විදිතෝ ඒස ධම්මෝ අතංගතස්සන පමාන මති යේනනං පස් යේනනං වජ්ජ තන්තස්සනති සබ්බේසු ධම්මේසු සමුහතේසු සමුහතා වාදපතාපි සබ්බේති. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන පින්නතුනි, ගින්න කියන දේ දැක්කහම අපිට යම් කිසි විදිහක කෘතුහලයක් ඇති වෙන දෙයක්. එතකොට සාමාන්‍ය අනිත් සත්වයෝ, තිරිසන් සත්වයෝ මෙන්න මේ ගින්න කියන එක දැකලා බියවෙද්දි, ඒකෙන් ඉවත් වෙන්න උත්සාහ කරද්දි මෙන්න මේ මනුස්සයට යම් කිසි විදිහක කෘතුහලයක් දනවන දෙයක් බවට මෙන්න මේ ගින්න පත් වුණා. ඊට පස්සේ යම් කිසි අවධියක යම් කිසි කාලෙක මෙන්න මේ ගින්න පාලනය කරන්න ඉගෙන ගත්තද, මේ ගින්න මෙහෙයවන්න ඉගෙන ගත්තද, ඒක යම්කිසි සංධිස්ථානයක් බවට පත් වුණා මනුස්සයන්ගේ පරිණාමය තුළ. එහෙම නැත්තං මනුස්සයන්ගේ ඒ දියුණුව තුළ යම්කිසි සංධිස්ථානයක් තමයි මෙන්න මේ ගින්නක් මෙහෙයවන්න. ගින්නක් තමුන්ට අවශ්‍ය විදිහට පාලනය කරන්න ඉගෙන ගත්ත අවස්ථාව. එතකොට එක්තරා විදිහක අපිට බැලූ බැල්මට කෘතුහලයක් දනවන දෙයක් තමයි මේ ගින්න කියන්නේ. දකින්නත් යම් කිසි විදිහක අමුතුම විදිය හැඟීමක් අපි තුළ ජනිත වෙලා එනවා මේ වගේ දෙයක් දැක්ක පමණිනුත්. ඉතින් එතකොට දැන් මේ ධර්මයේ පිළිබඳ යම් යම් පැහැදිලි කිරීම් සිද්ධ කරනකොටත් බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල මේ ගින්නේ උපමාව අරගෙන පෙන්නලා තියෙනවා. මොකද අපිට එදිනෙදා ජීවිතයේදී මේක හරි පහසුවෙන් අපේ ජීවිතවලට ගින්නක ආකාරය හිතට නගා ගන්න පුළුවන්. එතකොට මේ ගින්නක ආකාරය හිතට නගාගෙන විවිධ අවස්ථාවල මේ ගින්නේ ස්වභාවය, ඒ වගේම මේ ගින්නේ ආකාරය ඉදිරියට තියමින් යම් යම් පැහැදිලි කිරීම් කරන්න, මේ ධර්මානුකූල විස්තර කරන්න බුදුරජාණන් වහන්සේ අවස්ථාව අරගෙන තියෙනවා. එතකොට ඒ විදිහේ අවස්ථා කිහිපයක් ඉදිරියෙන් තියාගෙන යම්කිසි පැහැදිලි කිරීමක් කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් මේ ගින්න කියන කතාව ඉදිරියෙන් තියාගෙන යම්කිසි පැහැදිලි කිරීමක් කරගන්න තමයි අපේ අදහස. ඉතින් ඒ සඳහා යම් විදිහක මූලික ඉඩක් හදාගන්න, මූලික ප්‍රවේශයක් හදාගන්න අපි එක්තරා සිදුවීමකට ගිහිල්ලා බලමු. ඒ ත්‍රිපිටකයේ සඳහන් වෙන අවස්ථාවක් මේ පින්නතුනුත් අහලා ඇති. අන්න බුදුරජාණන් වහන්සේ අර තමුන්ගේ මුල්ම ශ්‍රාවකයෝ පිරිස විසිරවල හැරලා මෙන්න මේ විදිහට තනි මගක දෙන්නෙක් යන්න එපා කියලා විසිරවල හැරලා, ඊට පස්සේ අර උරුවෙල කාශ්‍යප ඒ ජටිල සහෝදරයන් ඉන්න තැනට වැඩම කළා කියලා අපි අහලා තියෙනවා. එතකොට මේ පිරිස ගිනි පුදමින්, ගිනි දෙවියන් පුදමින් ඉඳපු පිරිසක් තමයි මේ පිරිස. උරුවෙල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප කියන තිදෙනා. මේ පිරිස යටතේ 1000ක පිරිසක් ඉන්දියා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මේ ගිනි පුදමින් ඉන්දිය කට්ටිය යම් කිසි විදියක දමනය කිරීමක් සිද්ධ කළා, යම් කිසි විදියක උපක්‍රමශීලීව නතු කිරීමක් සිද්ධ කළා, අන්තිමට මෙන්න මේ ශාසනයේ පැවිද්දක් කියන එකක් ලබා දෙනවා. එහෙම නැත්නම් මේ ශාසනයේ පැවිද්දකට කියන එකකට යොමු කරනවා. එහෙම යොමු කළ ඉවර වෙලා අන්න යම් කිසි අවස්ථාවක මෙන්න මේ ගින්න පිළිබඳ දේශනාවක් මෙන්න මේ පිරිස ආමන්ත්‍රණය කළා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතකොට මෙන්න මේ ගින්න පිළිබඳ දේශනාව අහපු මේ දහසක් පිරිස අරහත්ත්වය සාක්ෂාත් කරගත්තා කියලා අපිට පොතපතේ අහන්න දකින්න තියෙනවා. එතකොට මෙන්න මේ පිරිස ඉදිරිපත් කරපු මේ ගිනි කතාව අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න බලමු. විශේෂයෙන් මේ ගිනි දෙවියන් පුදමින් ඉඳපු පිරිසකට තමයි මේ ගින්න ගැන උපමාවක් දීලා යම් කිසි ධර්ම දේශනාවක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. එතකොට අර ගිනි දෙවියන් පුද පුද ඉඳලා ඒ ගිනි දෙවියන් පුද පු එක අතෑරපු පිරිසකට තමයි මේ ගින්න ගැන කතාවක් කියන්නේ. එතකොට එක්තරා අවස්ථාවක මේ උරුවෙල කාශ්‍යපගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා, මෙන්න මේ මෙච්චර කාලයක් මේ ගිනි දෙවියෝ පුද පුද ඉඳියානේ, එතකොට කොමක් දැකලාද මෙන්න මේ ගිනි දෙවියන් පිදීම අත්හැරියේ? මොන වගේ දෙයක් හේතුවෙන්ද මෙච්චර කාලයක් කරපු මේ ප්‍රතිපදාව අත්හැරියේ? ඇයි මේ ගිනි දෙවියන් තවදුරටත් පුදන්නේ නැත්තේ කියලා යම් කිසි විදියක ප්‍රශ්නයක් මේ උරුවෙල කාශ්‍යප හාමුදුරුවන්ට එල්ල කරනවා. එතකොට ඒ අවස්ථාවේ මේ උරුවෙල කාශ්‍යප හාමුදුරුව කියනවා, මොකද්ද මෙන්න මේ විදිහට මේ ගිනි දෙවියන් පිදීම තුළින් මෙන්න මේ ආනිසංස තියෙනවා කියලා අපි අහලා තියුණා ඉස්සර. අපේ ආචාර්යයන් වහන්සේලා අපිට කියලා දීලා තියුණා. නමුත් ඊට වැඩිය එහා ගියපු දෙයක් මම දැකගත්තා. ඊට වැඩිය එහා ගියපු දෙයක් මම දැනගත්තා. අන්නේ දැකපු නිසා, දැනගත්ත නිසා මම මේ ගිනි දෙවියන් පුදන එක නැවැත්තුවා කියලා උරුවෙල කාශ්‍යප ඒ හාමුදුරුව පිළිතුරු දෙනවා. එතකොට එන්නේ දැකපු අවස්ථාව පිළිබඳ තමයි අපි මේ කියන්න උත්සාහ කරන්නේ. මොකද්ද මෙන්න මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගින්න පිළිබඳ උපමාවකින් මේ දහසක් පිරිස අමතලා යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. මොකද්ද කරන ධර්ම දේශනාව? සබ්බම් භික්කවේ ආදිත්තං, මහණෙනි මේ සියල්ල ඇවිල ගත්තේ වෙයි කියලා තමයි ධර්ම දේශනාව පටන් ගන්නෙ. මහණෙනි මේ සියල්ල ඇවිල ගත්තේ වෙයි. ඊට පස්සේ අහනවා මේ මොකද්ද මේ කේන ආදිත්තං, මොකකින් ඇවිල ගත්තේ වෙයිද කියලා විමසා සිටිනවා. එතකොට කියනවා රාගක් ගියා, දෝසක් ගියා, මෝහක් ගියා. මේ රාගයෙන් ඇවිල ගත්තේ වෙයි, ද්වේෂයෙන් ඇවිල ගත්තේ වෙයි, මෝහයෙන් ඇවිල ගත්තේ වෙයි. ජාතිය ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි ආදිත්තං. මෙන්න මේ ජාතියෙන් ඇවිල ගත්තේ වෙයි, උපතින් ඇවිල ගත්තේ වෙයි, මරණයෙන් ඇවිල ගත්තේ වෙයි, දිරීමෙන් ඇවිල ගත්තේ වෙයි, දුක සෝකය පරිදේවේ දුක දෝමනස්සේ උපායාස කියන මෙන්න මේ දුක්ඛන්දරාවෙන් ඇවිල ගත්තේ වෙයි කියලා සඳහන් කරනවා. ඊට පස්සේ අහනවා මේ කිමක්ද මේ සියල්ල කියන්නේ? දැන් පටන් ගත්තේ සියල්ල ඇවිල ගත්තේ වෙයි කියලානේ. දැන් මේ විදිහට ගින්නකින් ඇවිලිලා තියනවා, එතකොට මොකද්ද මේ සියල්ල කියන්නේ කියලා ඊට පස්සේ නැවතත් ප්‍රශ්න කළා බුදුරජාණන් වහන්සේ. ඒකත් පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. මෙන්න මේ ඇස, ඒ වගේම රූපය, මෙන්න මේ දෙකම ගින්නෙන් ඇවිලගෙන තියෙනවා. එතකොට මේ ධර්මයට අනුව සියල්ල කියලා හඳුන්වන්නේ ඔන්න ඕක. ඇසයි රූපයයි, කනයි ශබ්දයයි, ඊළඟට නහයයි ගඳ සුවඳයි, දිවයි රසයි, ඊළඟට ශරීරයයි මේ ශරීරයට දැනෙන ස්පර්ශයයි, මනසයි මනසට අරමුණු වෙන දේවලුයි. ඔන්න ඕක තමයි මේ ධර්මයට අනුව සියල්ල. එතකොට කියන මෙන්න මේ සියල්ල ඇවිල්ලා ගත්තේ වෙයි. ඇසත් රූපයත් ගින්නෙන් ඇවිල්ලා තියෙනවා. ඇසත් ගිනිගෙන තියෙනවා, ඇසට පෙනෙන රූපත් ගිනිගෙන තියෙනවා, කනත් ගිනිගෙන තියෙනවා, කනට ඇහෙන ශබ්දත් ගිනිගෙන තියෙනවා, නාසයත් ගිනිගෙන තියෙනවා, නාසයට දැනෙන ගඳ සුවඳත් ගිනිගෙන තියෙනවා, ඊළඟට දිවත් ගිනිගෙන තියෙනවා, දිවට දැනෙන රසත් ගිනිගෙන තියෙනවා, ඊළඟට මෙන්න මේ කයත් ගිනිගෙන තියෙනවා, කයට දැනෙන ස්පර්ශත් ගිනිගෙන තියෙනවා, මේ හිතත් ගිනිගෙන තියෙනවා, හිතට අරමුණු වෙන දේවලුත් ගිනි අරගෙන තියෙනවා කියලා සඳහන් කරනවා. එහෙම කියලා කියනවා හරි මේ ඇසයි රූපයයි එකතු වෙලා යම් කිසි විදිහක ස්පර්ශයක්, යම් කිසි විදිහක දැනීමක් දැනෙනවාද? එන්නේ ස්පර්ශයත් ගිනිගෙන තියෙනවා. මේ චක්කු සම්පස්ස ස්පර්ශය ගැන තමයි මේ කතා කරන්නේ. ඇස හේතුවෙන් ඇතිවන ස්පර්ශය ගැන තමයි කතා කරන්නේ. අන්න ඒකත් ගිනිගෙන තියෙනවා. එතකොට මේ ස්පර්ශය නිසා යම් කිසි වේදනාවක් ඇති වෙනවාද? අපි යම් කිසි දෙයක් විඳීමක් සිද්ධ කරනවාද? අපි විඳින ආකාර කියක් තියෙනවාද? විඳින ආකාර තුනක් තියෙනවානේ. දුක විදිහට දෙයක් විඳිනවා, ඊළඟට සැප විදිහට දෙයක් විඳිනවා, ඒ වගේම නොදුක් නොසුව, අදුක්කම සුඛ කියලා යම් කිසි විදිහක මේ දෙක අතර මැද විඳීමකුත් තියෙනවා. ඒකට ගොඩක් දේවල් තියෙන්නේ මෙන්න මේ අදුක්කම සුඛ කියන වේදනාවත් එක්ක. ගොඩක් දේවල් අපිට සැපක් දුකක් ඇති කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ අදුක්කම සුඛ වේදනාව කියලා දෙයක්ුත් දැනෙනවා. ඒතකොට දෙයක් අත්දකින්නකොට අන සැප විදිහට අත්දකින්නත් පුළුවන්, දුක විදිහට අත්දකින්නත් පුළුවන්, ඊළඟට මෙන්න මේ විදිහට උපේක්ෂා සහගත ආකාරයකින් අත්දකින්නත් පුළුවන්. මෙන්න මේ අත්දැකීම් තුනම, මෙන්න මේ විඳීම් තුනමත් ගිනිගෙන තියනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒතකොට අර දහසක් පිරිස අමතලා කියනවා මෙන්න මේ සියල්ල ඇවිල ගත්තේ වෙයි. මෙන්න මේ හැම දෙයක්ම ගිනිගෙන තියනවා, ඇවිලගෙන තියනවා. ඊළඟට අන්න මොකෙන් දැවිලගෙන තියෙන්නේ කියලා කියනවා. ඊළඟට මේ සියල්ල කියන්නේ මොකද්ද කියලා තියෙනවා. අර විදිහට ජාතියෙන්, උපතෙන්, දිරීමෙන්, මරණෙන්, දුකෙන්, දෝමනසෙන්, උපායාසෙන් ඇවිලගෙන තියෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් මේ කතාව අහපු මේ පිරිස රහත් වුණා කියලා සඳහන් වෙනවා. මේ පිරිස නිර්වාණය සාක්ෂාත් කරගත්තා කියලා සඳහන් වෙනවා. මෙච්චර කාලයක් මේ ගිනි දෙවියන් පුද පුද ඉඳලා අන්තිමට ගිනි කතාවක් අහලාම ගිනි දෙවියෝ සදහටම මතක කරලා දැම්මා කියලා සඳහන් වෙනවා. ඉතින් අපි හිතමු යම් විදියක ගිනි දෙවියන් පුදීම නතර වුණත් හිතට පොඩ්ඩක් ඉතින් ගිනි දෙවියෝ ගැන මතකයක් එන්නේ නැතිනේ. අන්න ඒකත් අමතක වෙලා ගියා කියන එක තමයි මෙතෙන්දි සඳහන් වෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් මේ කියන කතාව තව තව විදිහක පැහැදිලි කරගන්න, තව තව ටිකක් අඳුන ගන්න උත්සාහයක් ගමු. ඉතින් එක්තරා විදිහක අපි බැලුවොත් දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිත ගත කරනකොට මේ වටපිටාව දිහා බලනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ කියන විදිහ ගින්නක් කොහෙද තියෙන්නේ? මේ කියන විදිහ ගින්නක් නෑනේ කියලා කෙනෙක්ට යම්කිසි හැඟීමක් ඇති වෙන්න පුළුවන්. මේ කියන ආකාරයෙන් මෙන්න මේ විදිහට ජාති ජරා මරණ විදිහට ගින්නක් අපි ඇවිල්ලාගෙන තියනවාද කියලා යම්කිසි හැඟීමක් දැනීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට සූක්ෂම බැලුවත් නොතේරෙන ආකාරයක් තියෙන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ සියල්ල ගිනිගෙන ඇවිලිමින් තමයි පවතින්නේ. මේ ගින්න ගැන තව ටිකක් පැහැදිලි කරනකොට අපිට තේරේ. එහෙම නැත්නම් මේ උදා වෙලා තියෙන කාලෙත් එක්ක යම් පමණකට වැඩි වැඩියෙන් තේරෙනවා. දැන් මේ ගෙවල් ඇතුළට කොටු වෙලා මේ විදියට මරණ බියෙන් කල්ගත කරන කට්ටියට, මේ විදියට මුඛවාඩමක් දාගෙන කල්ගත කරන කට්ටියට සමහර විට එකපාරට අවබෝධයක් එන්න පුළුවන් මේ මාව හරියට ගිනි ගත්තා වගේනේ. මේ මුකුත් කරගන්න විදිහක් නැහැ. මේ ගින්නෙන් දැවිලනවා වගේ ස්වභාවයක් තියෙනවා. ගෙවල් දොරවල් වල ඒ පවුල් නඩත්තු කරන්න ඕනේ. ඊළඟට දරුමල්ලොන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ වෙහෙසක් තියෙනවා. මේ සියල්ල අතරේ අන්න රෝගාබාධයකින් යම් කිසි බියකුත් ඇති වෙලා තියෙනවා. එතකොට ඇති වෙලා අන්න ඉතින් පොඩ්ඩක් ගින්නේ ආකාරයක් සමහර විට දැනෙන්න පුළුවන්. අර මෙච්චර කල් නොදැනුණු ගින්නක් මේක ඇත්තටම තියෙනවා කියන හැඟීමක් දැනෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඉදිරියට ගත්තොත් දැන් ඊයේ හවස පොඩි ළමයින්ට සතිපාසලක් තියුණා. එතකොට වෙනදාට බොහොම අමාරුවෙන් තමයි අපි 30ක් 40ක් එකතු කරගන්නේ. ඊයේ ඉන්දියා 250ක් තියුණා කනෙක්ෂන්ස් විතර. එතකොට ඒක ඇතුලේ සමහර විට ළමයා දෙන්න එක එක තැන්වල 3-4 දෙනාත් ඉන්නවා. එතකොට අන්න 300ක් 350ක් වගේ කියලා අපිට කියන්න පුළුවන්. වගේ පිරිසක් සම්බන්ධ වෙලා ඉන්දියා පොඩි දරුවෝ. ඉතින් කියනවා අපිට අද පන්ති එහෙම නැහැ, නිවාඩු යන්න බැරි හින්දා ඔන්න ඉතින් අපි ඇත්තාව සතිපාසලට කියලා. අපිත් එකතු වෙලා සතිපාසලට කියලා. ඉතින් අර ගින්නේ ස්වභාවයේ හින්දාම තමයි යම් පමණකට ඔය වගේ යොමු වීමකට අපි එකතු වෙන්නේ. ඒ වගේ අවස්ථාවක් අපිට ලැබෙන්න ඉඩ තියෙන්නේ මෙන්න මේ ගින්නේ ස්වභාවය නිසා තමයි. අපි එක්තරා විදියක අමුතුම ගමනක් යමින් ඉන්දියා. දැන් ඔය අපි දැකලා තියෙනවා ඔය චිත්‍රපටිවල එහෙම සඳහන් වෙනවා මේ සොම්බීස්ලා කියලා జాතියක්. මොකද්ද වෙන්නේ? මේ තැනත්තට යම්කිසි විදියක ওই කොරෝනා වගේ වෛරසයක් හැදෙනවා. හැදුනට පස්සේ මේ කයත් ක්‍රියාත්මක වෙනවා, හිතත් ක්‍රියාත්මක වෙනවා. නමුත් කොහේද අතරමං වෙච්ච ආකාරයක් මෙන්න මේ වර්තමානයේ දුරස් වෙලා යම්කිසි වෙනම න්‍යාය පත්‍රයකට වැඩ කරන ආකාරයක් මේ මිනිස්සයා තුළ දියුණු වෙලා එනවා. ඉතින් ගිහිල්ලා මොකද වෙන්නේ? තව එකෙක්ව කෑවොත් අර කොරෝනා කැහැලක් ගොයනවා වගේ කෑවොත් ඉතින් අර වෛරස් එක ගියාම අර පිස්සු බල රෝගේ හැදෙනවා වගේ ඔන්න අනිත් එකත් සොම්බි කෙනෙක් බවට පත් වෙනවා. ඔහොම මුළු සමාජයක්ම සොම්බීස්ලා වෙලා අන්න යනවා කියලා දහසක් චිත්‍රපටියක ඉදිරිපත් කරනවා. ඇත්තට මෙහෙම දෙයක් නැහැ කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් ඔය සමාජයක් දිහා බැලුවාම, මේ මිනිස්සු ගත කරන කල්පනා දිහා බැලුවාම, මේ මිනිස්සු ගත කරන අවස්ථා දිහා බැලුවාම අපිට යම් පමණකට හිතෙනවා මෙන්න මේ වර්තමාන මොහොතෙන් ගොඩක් දුරට දුරස් වෙලා, ඊළඟට මේ පරිසරයෙන් ගොඩක් දුරට දුරස් වෙලා, ඒ වෙනුවට බොහොම කෘතිමව ජීවත් වෙන ෆෝන් එකක සයිබර් අවකාශයක මුලාවට පත් වෙලා ඉන්න පිරිසක් මෙන්න මේ කල්ගත කරනවා. එතකොට සොම්බීස්ලා වගේම තමයි. ඒ විදිහේ ගමනක් තමයි මේ යමින් පැවතුනේ. කොහොම හරි ඉතින් ඔන්න මැද්දෙන් කෝවිඩ් පැනලා අන්න පොඩි වෝනින් එකක්, පොඩි අනතුරු හැඟවීමක් දිනුනු කරලා දීලා තියෙනවා. එතකොට මේ අනතුරු හැංගවීම හරිම හාස්‍ය ජනකයි. මොකද ඉස්සර යන්තම් ඔලුව කක්කුමක් හැදුනහම ඉස්පිරිතාලේ දුවපු කට්ටිය දැන් නම් ඉතින් බරපතල අමාරුවක් ආවද ඉස්පිරිතාලේ යන්න නැති ආකාරයක් තමයි තියෙන්නේ. ඉස්සර කොත්තමල්ලි වලට පිටුපාපු කට්ටිය දැන් ඉතින් පොඩ්ඩක් කොත්තමල්ලි ටිකක් ෆස් පංගුව ටිකක් බීලා මේ ඔලුව කැක්කුම එක ඉන්න පුළුවන්ද කියලා බලන ගතියක් තියෙනවා. මේ අසනීප එකේ ඉන්න පුළුවන්ද කියලා බලන ගතියක් තියෙනවා. ඊට පස්සේ ඉස්සර ඒසී කාමරවල හොඳ හොඳ සෙල්ලම් දාපු කට්ටිය දැන් පොඩ්ඩක් ගහක් මුලට වෙලා මේ වත්තෙත් ගහයි දෙකයි තියෙන එතනට වත් වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන්ද කියලා හැඟීමක් මතුවෙලා එනවා. මොකද හේතුව අන්න අර ඒසී කාමරවලට යන්න හැකියාවක් නැති වෙලා ගිහිල්ලා ඒ විදිහේ දෙයක් දුරස් වෙලා ගිහිල්ලා. ඉතින් මොකද කරන්නේ අර ගේ ඇතුළට වෙලා කොටුවෙලා ඉන්න බැරි තරමට වෙහෙසක් ආවහම පීඩාවක් අහම අන්න වත්තේ තියෙන ගහයි දෙකේ යටට වෙලා හරි පොඩ්ඩක් විවේකීව ඉන්න පුළුවන්ද කියලා කල්පනා කරනවා. ඒ විදිහේ උත්සාහයක් දරනවා. ඊළඟට ඉස්සර බොහෝම ෂණික ආහාර වේල් ගත්ත කට්ටිය බොහෝම ඉහළ ආහාර වේල් ගත්ත කට්ටිය දැන් පොඩ්ඩක් බත් ටිකක් කොස් ටිකක් ඊළඟට කොළ සම්බෝලයක් වගේ එකක් එක්ක කෑම වේලක් ගන්න පුළුවන්ද කියලා යම් කිසි විදිහක උත්සාහ ධර්ණ වෙන්න පුළුවන්. එක්තරා විදිහක ධර්මමය වෛරස් එකක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. මොකද්ද අර කලින් වටිනාකම් කියලා කියපු දේවල් සියල්ලම කනපිට හරවලා තියෙනවා. කලින් හොඳයි හොඳයි කියලා අල්ලගෙන ඉඳිය සියල්ලම කනපිට හරවලා තියෙනවා. ඒ වෙනුවට මෙන්න මේ ස්වභාව ධර්මයට තව තව ලං වෙන්න, මෙන්න මේ ස්වභාවික කෑමවලට තව තව ලං වෙන්න කියලා යම් කිසි විදියක පණිවිඩයක් අපිට පේන විදියට හරි නොපෙනෙන විදියට හරි දීලා තියෙනවා. තේරුණාද නැද්ද කියන එක වෙනම කතාවක්. දැන් ක්‍රියාත්මක වෙන්නේ ආකාරයෙන් තමයි. ඊළඟට ඉස්සර බොහෝම ඉහළට ක්‍රියාත්මක වුණු අධ්‍යාපන ආයතන දැන් ඔක්කොම කොට උඩ ගිහිලා තියෙනවා. ළමයි සතිපාදලට 250ක් එකතු වෙන තත්ත්වෙට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ පිරිස් අතර ගැවසෙමින් කයිවාරු ගසමින් ඉඳපු කට්ටිය දැන් පිරිස් අතරට යන්න බය වෙලා තියෙනවා. මොකද හේතුව ගියොත් එන්න වෙන්නේ ආපහු අරකත් අරගෙන තමයි. ඒ විදිහට තමයි. ඔන්න ඒ විදිහේ මේ ගිනි ගණ දැවෙන ස්වභාවෙත් එක්ක මෙන්න මේ ගින්න උග්‍ර වීමත් එක්ක මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියන ධර්මයේ යම් පමණකට විවර වෙලා තියෙනවා. ඉස්සර මේක ගින්නක් නොපෙනුණු කට්ටියට දැන් ටික ටික ගින්නක් පේන්න පටන් අරන් තියෙනවා. ඒතර එහෙමවත් පේන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අනේ ඉතින් කාගෙන 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 යන්න යනකොට සමහර විට තව කල්පෙකින් දෙකකින් හරි පෙනෙයි. ගින්නක් පෙනෙන්න ඉඩ තියෙනවා තව කල්පෙකින් දෙකකින් හරි. ඉතින් කොහොම හරි බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට ඇවිල්ලා ගත්තේ වෙයි. මේක උපතින් දිරීමෙන් මරණයෙන් ලෙඩ රෝගවලින් ඇවිලගෙන තියෙනවා. දුකෙන් කනගාටුවෙන් ශෝකයෙන් පරිදේවෙන් ඇවිලගෙන තියෙනවා. මෙන්න මේ ඇසත් ගිනිගෙන තියෙනවා. ඇසට පෙනෙන රූපත් ගිනිගෙන තියෙනවා. ඊළඟට කනත් ගිනිගෙන තියෙනවා. කනට ඇහෙන සද්දත් ගිනිගෙන තියෙනවා. ඒ වගේම මේකෙන් යම්කිසි ස්පර්ශයක් ඇති වෙනවද? අපි යම්කිසි විඳීමක් ඇති කරගන්නවද? සැප දුක කියලා. එහෙම නැත්නම් නොදුක් නොසුව කියලා. මේ හැම දෙයක්ම ගිනිගෙන තියෙනවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ කියනවා. ඔන්න ඒ ගින්නේ ස්වභාවය මේ ආකාරයයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතකොට අපි මෙන්න මේ ගින්න අත්දකිනවා නම් පළවෙනුවම තමුන් තුළ යම්කිසි විදිහක ගුණයක් දියුණු කරගත යුතුයි. අර සොම්බීස් ලාගේ තියෙන ගුණය වෙනුවට ඒකට ප්‍රතිවිරුද්ධ ගුණයක් තමුන් තුළ දියුණු කරගත යුතුයි. මොකද ඒ ගුණය අන්න තමුන් තුළ යම්කිසි අවදිභාවයක් දියුණු කරගත යුතුයි. කොහෙට තියෙන අවදිභාවයක්ද? මෙන්න මේ වටපිටාව ගැන අවදිභාවයක්, මෙන්න මේ වර්තමාන මොහොත ගැන අවදිභාවයක්, මෙන්න මේ මොහොතේ යන ක්‍රියාවලිය පිළිබඳ අවදිභාවයක් දියුණු කරගත යුතුයි. අන්න එහෙම අවදිභාවයක් දියුණු වෙන්න තේරෙනවා මේක සියල්ල ගිනිගත්තේ වේ. මේ සියල්ල ඇත්තටම ගිනිගෙන තියෙනවා කියන මෙන්න මේ ගින්නත් ටිකෙන් ටික අත්දකින්න පුළුවන්. අත්දකින්න හේතු වෙන්නේ මොකද්ද? අර විදිහේ අවදිභාවයක් තුළින්. ඉතින් ඒ අවදිභාවයක් නැත්තම් ගොඩක් දුරට ඔහේ කල්ගත කළා මේ ජීවිත ගමන ඔහේ ගෙවලා අන්තිමට මරණින් මත්තේ ඇත්තටම ගින්න අත්දකින්න තත්ත්වයකට, නිවැරදිවම ගින්න අත්දකින්න තත්ත්වයකට පත් වෙන්න ඉඩ තියෙනවා. අන්න ගින්නේ නියම ස්වභාවෙ මතුවලා ඉන්න ඉඩ තියෙනවා. ඉතින් කෑ ගහනවා, විලාප තියෙනවා, ගිනිගෙන දැවෙමින් විලාප තියෙනවා. ඉතින් යම රජ්ජුරුව නිකන් විහිළුවට වගේ අහනවා මොකද මේ දැක්කේ නැද්ද මෙහෙම ගින්නක් තියනවා කියලා දැක්කේ නැද්ද ඒ දවස්වල කියලා විමසා සිටිනවා. අයියෝ කොහෙද එහෙම එකක් මට තිබුණේ නැහැ කියලා කියනවා. මේ විදිහේ මේ ජාතිය කියලා ගින්නක්වත් දැක්කේ නැද්ද? එහෙම නැත්නම් මරණය කියලා ගින්නක්වත් දැක්කේ නැද්ද? එහෙම නැත්නම් මේ දුකක් පීඩාවක් එනවා කියලා ගින්නක්වත් දැක්කේ නැද්ද? නෑ නෑ එහෙම ඒවා මම දැක්කේ නැහැ කියලා කියනවා. ආ එහෙනම් ඉතින් උඹ මෙහෙටම වෙලා ඉඳපන් කියලා අන්න පර්මනන්ට් වීසා එකක්ම ලබා දෙනවලු එහෙට වෙලා ඉන්න. අන්න ගින්නේ ස්වභාවය. එතකොට මේ ගින්න යම් පමණකට තමුන් තුළ අත්දැක්කොත් මෙන්න මේ වර්තමානයට අවදි වෙලා ඒක දිහා පොඩ්ඩක් බලාගෙන ඉඳියොත් ටිකෙන් ටික තේරෙන්න පුළුවන් මෙන්න මේ විදිහේ ගින්නක් තියෙනවා. අඩුම ගානේ ගින්න නිවන එක කොහොමද? ගින්නක් තියෙනවා කියලා හරි දැනගත්තොත් ලොකු දෙයක්නේ. අපිට ඔය කට්ටිය හම්බ වෙනවා, සමහරව ඇවිල්ලා කියනවා මම නම් දැන් අවුරුදු මේ විදිහේ ගානක් ගත කරා කිසි ප්‍රශ්නයක් නැහැ, බොහොම විවේකීව ඉන්නවා මම. ඊළඟට සමහර විට අවුරුදු 60 70ක් පැනපු ලොක්කල එහෙම ඇවිල්ලා කියනවා මොකද්ද මට රාගේ කියලා දෙයක් නම් කිසිම දෙයක් එන්නේ නැහැ. මේ කාලා කාලා ස්මෘත්තා වෙනකන් කාලා අන්තිමට ඇවිල්ලා කියනවා රාගේ කියලා දෙයක් නම් එන්නෙම නැහැ. කිසි අවුලකුත් නැහැ. ඔහේ ඉන්නවා කියන තියක් තමයි තියෙන්නේ. ඉතින් උපේක්ෂාවේ දෙකක් තියෙනවා. පැති දෙකක් තියෙනවා. අර මෝඩකමෙන් එන උපේක්ෂාවකුත් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ওই උපේක්ෂාව මොකද්ද? හරියට දැන් මේ නිස්සරණවනේ ඉන්න පිඹුරෙක් රිලවෙක් අල්ලගෙන කාලා ඉවර වෙලා ඌව බඩට දාගත්තට පස්සේ මේකට සතියක් දෙකක් යනකම් හොඳ උපේක්ෂාවක් ඇති වෙනවා. අර කාපු ගොදුර ගිරවනකම් ඒක ශරීරෙන් නික්මිලා යනකම් අලුතෙන් බඩගින්න එනකම් අන්න හොඳ උපේක්ෂා සහගත ආකාරයකින් ඔය ගල් දෙබොක් කාවකට වෙලා හොඳට විවේකීව ඉන්නවා. ඒ මෝඩකමින් ඇති වෙන උපේක්ෂාව නම් හරියන්නේ නැහැ කියන එක තමයි මේ ධර්මයට අනුව අදහස. එන උපේක්ෂාවක් ඇතිවිය යුතුයි. හැබැයි ඒක ඇති වෙන්න ඕනේ දැනුවත් භාවය තුලින්. අර කතාවට කියනවා මේ ignorance is bliss කියලා කියනවා. නොදැනීම සැනසීමට සහනයට හේතු වෙනවා කියලා කියනවා. අන්න සහනේ මොකක්ද ඔන්නෝයි කියන පිඹුරාගේ තියෙන සහනේ තමයි තියෙන්නේ. නමුත් දැනීම තුලින් උපේක්ෂාවක් වර්ධනය විය යුතුයි. ඉතින් මුලින්ම අඳුර ගන්න ඕනේ ගින්නක් තියෙනවා කියන එක. අඩුම ගානේ මේ ගින්නක් තියෙනවා කියලා අඳුනගත්තොත් මෙහෙම පීඩාවක් තියෙනවා කියලා අඳුනගත්තොත් මෙන්න මේ වර්තමාන මොහොතට එළඹිලා පොඩ්ඩක් අඳුනගත්තොත් අන්න එතනින් එහාට අපිට කතා කරන්න පුළුවන් ගින්න නිවන ආකාරය. ගින්න නිවන ආකාරය දැනගන්නත් කලින් ඉස්සෙල්ලා ගින්නක් තියෙන බව දැනගත යුතුයි. ඒතකොට තමුන් කෙරෙහි පොඩ්ඩක් අවධානයක් පිටෙව්වොත් අපි තමුකෝ විවේකීව පොඩ්ඩක් එහෙට මෙහෙට යන ගමන් කරන ගමන් තමුන් ගැන සිහියක් පිටෙව්වොත් එහෙම නැත්නම් විවේකීව වාඩි වෙලා ඉන්න ගමන් තමුන් ගැන සිහියක් පිහිටෙව්වොත් එහෙම නැත්නම් මොකක් හරි වැඩක් පලක් කරන ගමන් තමුන් ගැන සිහියක් පිහිටෙව්වොත් අන්නේ සුළු මොහොතක් තුළ මෙන්න මේ ගින්නක් තියෙන බව දැනෙන්න පුළුවන්. දරා ගන්න බැරි තත්ත්වයක් තියෙන බව දැනෙන්න පුළුවන්. මේ හිත නොයේකුත් දේවල් අල්ලගෙන දඟලනවා කියලා දැනෙන්න පුළුවන්. නොයේකුත් කඩක් පුලිකම් කරන්න යෝජනා කරනවා කියලා දැනෙන්න පුළුවන්. අනේ යම් කිසි හරි දැනීමක් ඇති වෙනවා මෙන්න මේ ගින්නක් තියෙන බවට. එතකොට ඒකත් ලොකු ඉදිරියක්. ගිනි නිවන්න කලින් ගින්නක් තියෙන බව දැනගත යුතුයි. අන්න ඒ ගින්නට අවදි වෙන්න අවදි වෙන්න සිහිය පිහිටවන්න පිහිටවන්න මෙන්න යන ක්‍රියාවලිය දිහා බලා ඉන්න බලා ඉන්න අන්න කෙනෙක්ට තේරෙනවා ටික ටික මේක නිවන ආකාරයක් හොයාගන්නේ කොහොමද? මේක නිවන ආකාරයක් කොයි විදිහටද බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා යම් කිසි විදිහක හැඟීමක් තමුන් තුළින්ම මතුවලා එන්න පුළුවන්. ওই විදිහට විවේකීව බලා ඉන්න පුළුවන් නම් ඒක තුළින්ම අපිට යම් යම් පමණකට අඳුන ගන්න පුළුවන් මේ ගින්න නිවන්නේ කොහොමද? මේ ගින්න පොඩ්ඩක් ඈත් කරගන්නේ කොහොමද? මේ ගින්නෙන් මම දුරස් වෙන්නේ කොහොමද කියන ආකාරයක් අඳුන ගන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ ආකාරය කියලා පොඩ්ඩක් බැලුවොත් අන්න මේ ගින්න බාර ගැනීමක් තමයි එක්තරා විදිහක. බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිපදාව හරිම අමුතු විදිහ ප්‍රතිපදාවක්. ගින්නෙන් දුරස් වෙලා සම්පූර්ණ නියුණු ස්වභාවයක් වෙනුවට අන්න මේ ගින්නක් තියෙන බවට ගින්න බාර ගන්න පුළුවන්ද අපිට? මේ විදිහේ ගැටලුවක් තියෙන බවට ගැටලුව බාර ගන්න පුළුවන්ද කියලා පොඩි වෙනසක් තමුන් තුළ ඇති කරගත යුතුයි. අන්න බාර ගන්න තේරෙනවා මෙන්න මේ බාර ගැනීම තුළින්ම යම් කිසි විදිහක නිවීමක් අපි තුළ ඇති වෙනවා. දැන් අර අපි කතාවකට අහලා තියෙනවා සක්‍රයාගේ පිළිබඳ කතාවකුත් තියෙනවා. ඊළඟට YouTube channel එක හරි ලස්සන වීඩියෝ එකකුත් දාලා තියෙනවා. මොකද්ද මේ anger eating monster? තරහ කන යකෙක්. එතකොට මේ යකාගේ ස්වභාවය මොකද්ද? මේකට ඉන්ධන වෙන්නේ තරහම තමයි. එතකොට කවුරු හරි තරහෙන් වචනයක් කිව්වොත් මේකගේ ප්‍රබලතාවය වැඩි වෙනවා. ශරීර ප්‍රමාණය වැඩි වෙනවා. ඊළඟට ඇඟේ තියෙන ශක්තිය වැඩි වෙනවා. ඊට පස්සේ කවුරු හරි තරහෙන් මොනවා හරි පහර දීමක් කරොත් අන්න මෙන්න මේ ශක්තිය තව ටිකක් වැඩි වෙනවා. අර තරහා ආහාරයට අරගෙන තමයි මේකගේ පැවැත්ම තියෙන්නේ. නමුත් අනිත් පැත්ත සිද්ධ කරොත් අන්න කරුණාබර වචනයක් කිව්වොත් මෙන්න මේ ශක්තිය ටිකක් අඩු වෙලා යනවා. ශරීර ප්‍රමාණය පොඩ්ඩක් කුඩා වෙලා යනවා. ඊළඟට කරුණාබර ක්‍රියාවක් කරොත් අන්න ශරීරේ පොඩ්ඩක් කුඩා වෙලා යනවා. මොකද්ද මේ? අන්න ආහාර නැති වෙන නිසා. එතකොට මේ ගින්නට ආහාර වෙන්නේ ඔන්න ඔය ගින්න තුලින්ම ඇති වෙන ක්‍රියාදාමයක් තමයි. හරියට තරහට ආහාර තරහ බවට පත් වෙනවා. තරහ කාලා තව තරහ ඇති වෙනවා. ඔන්න ඔය විදිහ දෙයක් තියෙනවා. එතකොට මේ ගින්න නිවන්න නම් පළවෙනියට මෙන්න මේ ගින්න යම්කිසි පමණක බාරගත යුතුයි. බාරගෙන එතනින් එහාට ටිකෙන් ටික නිවන ප්‍රතිපදාවක්, ගින්න අඩු කරන ප්‍රතිපදාවක් අපි තුල දියුණු කරගන්න පුළුවන්. ඉතින් අපි මුලින් අර අවදිභාවයක් ඇති කරගෙන ඊට පස්සේ එතනින් එහාට තමයි අපිට මේ නිවන ප්‍රතිපදාවක් දිහාවට යොමු වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අවදිභාවයක් ඇති කරගත්තොත් මුලින් අර කිව්වා වගේ දැනෙන ඉතින් වෙහෙසක් පීඩාවක් වගේ දෙයක් තමයි. නමුත් ඒ වෙහෙස පීඩාව දැනෙන්න අන්න ඒකට පොඩ්ඩක් යොමු වෙලා ඉන්න පුළුවන්ද? මේ වෙහෙස මට ඉවසන්න පුළුවන්ද? මේ වෙහෙසත් එක්ක මට කල්ගත කරන්න පුළුවන්ද කියන උත්සාහය තමයි දරන්න තියෙන්නේ. එහෙම දරන්න තේරෙනවා මේ ගින්නෙන් එන පීඩාව ටිකෙන් ටික අඩු වෙලා යනවා. මේ ගින්නෙන් එන වෙහෙස ටිකෙන් ටික අඩු වෙලා යනවා. දැන් අපි හිතමු කෙනෙක්ට ඔන්න ද්වේෂය ඇති වෙලා එනවා. එතකොට ඒ වගේ අවස්ථාවක මේ ද්වේෂය අපි සිහියෙන් දකින්නේ නැතුව මේ ද්වේෂයට යටත් වුණොත්, මේ ද්වේෂය නිසා යම්කිසි ක්‍රියාවක් සිද්ධ කරොත්, වචනයක් කිව්වොත් අන්න මොකද වෙන්නේ? මේ ගින්නේ ස්වභාවය තව ටිකක් වැඩි වෙලා එනවා. අන්න අර තරහට තරහම ඉන්ධන වෙනවා. ඊළඟට යම්කිසි විදිහක අපි හිතමු රාගය හිතට නැగిලා එනවා. ඉතින් රාගය නැగిලාම කට්ටිය ගොඩාක් ඉතින් හරි අමාරුයි. දැන් පහුගිය දවසක මෙන්න මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන කෙනෙක් අන්න මේ තිරයකට මුවා වෙලා වගේ විමසා සිටිනවා. මගේ ඇතුලේ සෑහෙන රාගය තියෙනවා. මේ පහුගිය දවස්වල ගෙවල් ඇතුළට වෙලා ඉඳලා දැන් එළියට බැස්සහම බේරෙන්න බැරි ගන්නට තියෙනවා. ඉතින් මම ඒක හින්දා ලොකු වෙහෙසක් විතර නගාගත්ත. මං වගේ මේ භාවනාවක් වඩන කෙනෙක් මේ විදිහේ ප්‍රතිපදාවකට යොමු වෙලා ඉන්න කෙනෙකුත් කොහොමද මේ විදිහේ හැඟීම් දැනීම මට එන්නේ? මෙච්චර ජරා අදහස් උදහස් මා තුළ තියෙන්නේ කොහොමද කියලා අන්න අර ගින්නේ ස්වභාවය දැකීම වෙහෙසක් කරගෙන, මේ ප්‍රතිපදාව වෙහෙසක් කරගෙන, එහෙම නැත්නම් බෙහෙතෙන් හැදිච්ච ලෙඩක් හදාගෙන තියෙනවා. ඉතින් ගින්න දැකගත්තාම ඒක නොදන්නවට වැඩිය ලොකු ඉදිරියක්. ගින්නක ඉන්න බව දැනගන්න එක කලින් වගේ නොදන්නකමට වැඩිය ලොකු ඉදිරියක්. නමුත් ඒකම අපි ප්‍රශ්නයක් කරගන්න ඕනේ. ඒකම අපි ප්‍රශ්නයක් කරගෙන ඔන්න ඉතින් හඬමින් වැළපෙමින් කල්ගත කරනවා. අර විදියට කාලාබීලි ඉන්න කාලේ නොතිවුණු ප්‍රශ්නයක් දැන් ඔන්න ප්‍රතිපදාවක් වැඩිම තුලින් මතුවලා එනවා. බෙහෙතක් ගැනීම තුලින් අලුතෙන් ලෙඩක් මතුවලා ඇවිල්ලා තියෙනවා. නමුත් තේරුම් ගත යුත්තේ තමයි මෙන්න මේක දැනෙනවා කියන්නේම ඒකත් ලොකු ඉදිරියක්. මෙච්චර කලුත් ඕකම තියුණා. මෙච්චර කලුත් ඔයිට වැඩි එහා ගියපු දේවල් කළා. නමුත් නොදන්නකම නිසා ලැබිච්ච සහනයක් තමයි තිබුණේ. නමුත් දැන් තේරෙන්න අන්න අඳුන ගන්න පුළුවන් මේ ප්‍රතිපදා වැඩිම තුලින් තමයි මේ විදිහේ දෙයක් මතුවලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට එන්නේ තියෙන තමන්ගේ චරිත ස්වභාවය බාරගත යුතුයි. අර ගින්නක් තියෙනවා කියලා බාරගන්න කියලා මං කිව්වේ. ඒ වගේ රාගය තියෙනවා නම් රාගය තියෙන බව දැනගන්න. ශික්ෂාපද කැඩෙනවා නම් කැඩෙන බව දැනගන්න. අමාරු විනවත්ත ගන්න. කමක් නැහැ. ඒ යන විදිහට දැනගැනීමක් සිද්ධ කරන්න. එහෙම නැතු එකපාරට ඕක බුස් ගාලා නිවිලා යනවා නම් මේ වගේ ප්‍රතිපදාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේක හොඳ කරන්න පුළුවන් කියලා පොඩ්ඩක් නලලට අත තියන්න තමයි තියෙන්නේ. තිබපු ගමන් හොඳ වෙන්නත් එපා එහෙනම්. එහෙම ප්‍රතිපදාවක් නෙමෙයි තියෙන්නේ. ඒ වෙනුවට අන්න ටිකෙන් ටික අර රත්තරනේ මලකඩ ජරාව යවන්නේ කොහොමද? අන්න ඒ වගේ ක්‍රමයක් තියෙන්නේ. එතකොට පොඩ්ඩක් රත් කරන්න ඕනේ, වතුරේ දාන්න ඕනේ, රත් කරන්න ඕනේ, වතුරේ දාන්න ඕනේ. ඔය විදිහට වරුවක් විතර රත් කර කර වතුරේ දදා ඉන්නකොට ටිකෙන් ටික තේරෙනවා, ආ ඉස්සරට වැඩිය දීප්තියක් තියෙනවා, ඉස්සරට වැඩිය ගින්නේ අඩු ස්වභාවයක් තියෙනවා කියලා දැනෙන්න පුළුවන්. ඉතින් අපි දා එකපාරක් දෙපාරක් කරලා ඉවරලා ඔන්න කෑ ගහන කෝ ඉතින් නෑ නේ ඔය කිව්වට නෑ නේ කියන ප්‍රශ්නේ තමයි ඉදිරිපත් වෙන්නේ. නමුත් අන්න කාලයක් තිස්සේ කරගෙන 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 යනකොට අන්න ටිකෙන් ටික මෙන්න මේ රත්තරනේ දීප්තියක් ඇති වෙනවා කියන එක අත්දකින්න පුළුවන්. එච්චර කාලයක් මේකක් වඩන්න පුළුවන් නම් අන්න ටිකෙන් ටික අත්දකින්න පුළුවන්. ඒ වෙනුවට අපි ඉතින් වෙන වෙන ෂණික විසඳුම් හොයාගෙන ගියොත් ඉතින් පිළිකාකාරක දේවල් වලින් තමයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඒ වෙනුවට අන දීර්ඝ කාලයක් තිස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික තමුන්ගේ මේ චරිත ස්වභාවය බාර ගනිමින්, තමුන් තුළ තියෙන අඩුපාඩු බාර ගනිමින්, මනුෂ්‍යත්වේ නාමයෙන් යම්කිසි අනුකම්පාවක් තමුන්ට කරමින් අන්න කාලයක් ගත කරොත්, මේ ප්‍රතිපදාව වඩාගෙන ගියොත්, මේ බස් එකේ ෆුට්බෝඩ් එකේ හරි ගමන් නැහැ පොඩ්ඩක් එල්ලිලා ඉඳියොත් අන්න ගමනක් වෙන බවට අත්දකින්න පුළුවන්, ගමනක් කෙරිලා තියෙන බවට අත්දකින්න පුළුවන්. ඉතින් එහෙම ටිකෙන් ටික යන ගමනක් තමයි මේ ගින්න නිවන කතාව. එතකොට අර ගින්නක් තියෙන බව දැනගෙන ඒක පොඩ්ඩක් බාරගෙන ඒකත් ඔස්සේ ටික ටික කල්ගත කරන එක තමයි මේක නිවන්න තියෙන ක්‍රමය. එතකොට ටිකෙන් ටික දවසක තමුන්ටම තේරේ, ආ මේ ඉස්සර තරම් ගිනි ගන්න ස්වභාවයක් නැහැ, ඉස්සර තරම් අවුලක් නැහැ, ඉස්සර මම මේ වගේ දේවල් වලට මෙන්න මේ විදිහට අපේක්ෂා කරා, නමුත් දැන් මගේ එච්චර එහෙම අපේක්ෂාවක් නැහැ කියලා යම් පමණකට අත්දකින්න පුළුවන් වෙයි. තමුන් තුලින්ම මෙන්න මේ ගින්නේ අඩු බවක් තියෙනවා කියන එක අත්දකින්න පුළුවන් වෙයි. ඉතින් මේ යන දිහාව ඇත්තරම මේ ගින්නේ මොන ආකාරයකටද නිවෙන්නේ කියන එක, මෙන්න මේ ලැබෙන විසඳුම මොකද්ද කියන එක නිරූපණය වෙන යම් කිසි විදිහක ගාථා ටිකක් තමයි අපි අද මාතෘකාව විදිහට තියාගත්ත ගාථා ටික. එතකොට එතන අවස්ථාව සඳහන් වෙන්නේ යම් කිසි උපසීව කියන බ්‍රාහ්මණ මානවකෙක් මේ ප්‍රතිපදාව සෑහෙන කාලයක්, ප්‍රතිපදාව යනුවෙන් අදහස් කරේ මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව නෙමේ, ඒ වෙනුවට අන්න අර තමුන්ගේ බ්‍රාහ්මණ ආගමට අනුව යම් කිසි විදිහක පැවිද්දක් සෑහෙන කාලයක් සිද්ධ කළා. අවස්ථාවක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා තමුන්ගේ සද්ධාව ප්‍රකාශ කළා. මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන ප්‍රශ්නේ? මෙන්න මේ ගින්නක් තියෙනවානේ, එතකොට මේ ගින්න නිවිලා ගියාම ඒ නිවෙන තැනත්තාට මොකද වෙන්නේ? ඒ නිවෙන තැනත්තා යන්නේ කොහෙද කියලා තමයි අහන්නේ. මොකද්ද මේ තැනත්තට වෙන්නේ කියලා තමයි අහන්නේ. ඉතින් එක්තරා විදිහක අර නිවන පිළිබඳ ප්‍රශ්නයක් තමයි මේ විමසා සිටින්නේ. එහෙම නැත්නම් මේ නිවීම පිළිබඳ ප්‍රශ්නයක් තමයි විමසා සිටින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ එක් එක් අවස්ථාවල මේවට එක එක විදිහට පිළිතුරු දීලා තියෙනවා. විටක මේ ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සමහර විට මේ අහන පුද්ගලයානුව පිළිතුර වෙනස් වෙනවා වෙන්න පුළුවන්. එක්තරා අවස්ථාවක කට්ටියක් ඇවිල්ලා අහුවාම ඔබ කියන ওই නිවම්පුරේ කොහමද කියලා බුදුරජාණන් වහන්සේ දෙන්නේ අමුතුම විදිහේ පිළිතුරක් කියනවා. මම දවසක් ගියත් දුටිනි, එය ගින්නට හසුව තිබුණි, රත් පැහැගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි, ඒ තුළ මම දනන් දුටිමි, දොර හැර ඔවුනට හඬගා පිටවන්නයි මම කිවිමි, නමුත් එදන සැලුනේ නැත, හදිසි බවක් පෙන්වුවේ නැත, එක් අයගේ රැවුල පවා පිලිස්සෙද්දී ඔහු ඇසුවේ ගෙයින් පිටත මීට හොඳද, වැසි වසීද සුළඟත අදද, දැවෙන නිවස දමා ගිහින් ඉන්න තැනක් තියෙනවාද, මෙවැනි ප්‍රශ්න රාශියක් ඔන්නෝම කියලා පිළිතුරක් ලබා දෙනවා. උපමා කතාවකින් කියනවා, මේ බර්නින් හවුස් කියන උපමා කතාවෙන් කියනවා මොකද්ද, මෙන්න මේ විදිහේ ගිනිගත් ගයක් මම දැක්කා, ඒක ඇතුලේ ඉන්නේ උන්ට මං දොර ඇරලා කිව්වා ඉක්මනට එළියට වරෙල්ලලා කියලා. නමුත් අර රැවුල ගා පිලිස්සන ගමනොත් එකෙක් අහනවා, මොකද්ද මේකෙන් එළියට ගියොත් ඉන්න තැනක් තියෙනවද කියලා. ඉතින් එන්නේ විදිහේ පිළිතුරු දීලා තියෙනවා. නමුත් මේ අහන පුද්ගලයාගේ බරගතිය හින්දද කොහෙද, මේ අහන පුද්ගලයාගේ වැඩිලා තියෙන ගුණේ හින්දද කොහෙද, අමුතු විදිහේ පිළිතුරක් තමයි මෙතන දෙන්නේ බුදුරජාණන් වහන්සේ දෙන්නේ. මොකද්ද කියන්නේ? අච්චි යතා වාත වේගේන කිත්තෝ අත්තම් ඵලේති නෝපේති සංඛං, එවං මුනි නාම කායා විමුක්තෝ අත්තම් ඵලේති නෝපේති සංඛං. යම් කිසි විදියක මේ වාත වේගයෙන් තල්ලු කරන ලද ගිනිසිල අස්තයට ගියා. අපි කියනවා ගින්නක් තියුණා නම් ඒ ගින්නේ දර අඩු වෙනකොට, මේ බුර බුරා නැගෙන ගින්න ටික ටික නිවෙනකොට යම් කිසි අවස්ථාවක මේ ගින්න නිවිලා යනවා. මේ වාතයෙන් තල්ලු කරන ලද ගිනිසිල නිවිලා යනවා. එතකොට ඒක නැති වෙලා යනවා. අන්න ඒ වගේ මේක අස්තයට ගියා. මේක කොහේ ගියාද කියලා හඳුන්වන්න බෑ කියලා සඳහන් කරනවා. මේ ගින්න කොහෙට ගියාද කියලා හඳුන්වන්න බෑ. ඊළඟට කියනවා එවං මුනි නාම කායා විමුක්තෝ අත්තං ඵලේති නෝපේති සංකං. අන්න ඒ වගේ මෙන්න මේ නාම රූප දෙකෙන් මිදිච්ච මුනිවරයා මේ අස්තයට ගියා. ගියපු දිහාවක් කොහෙ ගියාද කියලා හඳුන්වන්න දෙයක් නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් නාම රූප කතාවක වුවහම ඉතින් තව ටිකක් පැටලිලි සහගත දෙයක් එනවා. එතකොට මේ නාම රූප කියපු ගමන් ඉතින් එතන ගැටයක් පැටලිල්ලක් තමයි වැටෙන්නේ. එතකොට මේ ධර්මයට අනුව දැන් අපි හිතමු අපිට ගහක් පේනවා. ගහක් පේනවා. එතකොට මේ ගහට ගිහිල්ලා අපි පොරෝපාරක් ගැහුවොත් මේ ගහ හැරිලා අහන්නේ නැහනේ කවුද අඩෝ මට ගැහුවේ කියලා. එහෙම නැත්නම් අත්තකින් දමලා ගහන්නේ නැහනේ. එතකොට මොකද්ද මේකට හේතුව? මේ ගහේ ස්වරූපයක් තිබුණාට මොකද ඒක තුල යම් කිසි විදියක මේ දේවල් දැනගැනීමේ හැකියාවක් නැහැ. නමුත් සත්‍යයක් තුල මෙන්න මේ දේවල් දැනගැනීමේ දෙයක් තියෙනවා. මේ බාහිර ලෝකේ තියෙන දේවල් යම් කිසි විදියක සංවේදන ගතියක් ඒ පිළිබඳ හැඟීමක් ඇති වෙන ආකාරයක් මේ සත්‍යයන් තුල තියෙනවා. එතකොට අපි හිතමු දැන් කෙනෙක් වටපිටාවේ ඇහෙන සද්දයක් ඇහෙන දෙයක් දකිනවා අත්දකිනවා පරීක්ෂා කරනවා. ඒ වගේ අවස්ථාවක මෙන්න මේ ඉන්ද්‍රියන් තුළින් හසු වෙන හසුවීමක් නෙතින්. එහෙම නැතුව අපිට නිරපේක්ෂව යම් කිසි දෙයක් අත්දකින්න හැකියාවක් නැහැ. හැම වෙලේම අපි අත්දකින්නේ සාපේක්ෂ සත්‍යයක්. එතකොට සද්දයක් ඇහුනොත් එක්කෙනෙක්ට සාපේක්ෂව ඇහෙන සද්දෙ නෙමෙයි තව කෙනෙක්ට ඇහෙන. දැන් අපි වර්ණයක් දැක්කොත් එකම වර්ණෙ නෙමෙයි දෙදෙනාටම පේන්නේ. දෙදෙනාට පේන්නේ වර්ණ දෙකක්. එතකොට සමහර විට අපි රතු කියලා ලේබල් එකක් ගහලා තියුණාට මොකද කෙනෙක්ගේ රතු පාට රෝස පාටට වැඩිය බර වෙන්න පුළුවන්. ඔන්න ඒ විදිහ දෙයක් තියෙනවා. එතකොට මේ තියෙන දේවල් හැම වෙලේම අපි සාපේක්ෂව තමයි අත්දකින්නේ. මොකට සාපේක්ෂවද? තමුන්ගේ ඉන්ද්‍රියන් වලට සාපේක්ෂව. එහෙම එතනින් එහා ගියපු අත්දැකීමක් අපිට කරන්න හැකියාවකුත් නැහැ. එහෙම নিরপেক্ষ අත්දැකීමක් අපිට කරන්න හැකියාවකුත් නැහැ. මොකද බාහිර පරිසරයේ මොන දේ තියුණත් ඒක අතගාලා බලන්න නැතුව කියන්න හැකියාවක් නැහැනේ. එතකොට ඕක ගැන කියනවා මොකක්ද අර අලියා අල්ලලා බලපු අන්ධයෝ ටිකක් විවිධ කෑලි ගැන කියනවා විවිධ විදිහට. එකෙක් කියනවා අලියා නිකන් කුල්ල වගේ, තව එකෙක් කියනවා වංගෙඩියා වගේ, තව එකෙක් කියනවා මේ නිකන් හීනි දිග කොස්සක් වගේ ස්වභාවයක් තමයි අලියාගේ තියෙන්නේ කියලා. අන්න අල්ලන කෑල්ල අනුව කියන කතාව වෙනස් වෙනවා. එතකොට ඔන්න ඔය කතාව තමයි මේ නාම රූප කතාවෙන් කියන්නේ. මේ අපි හැම වෙලේම මේ දේවල් ගැන කතා කරන්නේ, දේවල් පිළිබඳ ප්‍රකාශ කරන්නේ, අපේ අත්දැකීම ප්‍රකාශ කරන්නේ මෙන්න මේ නාම රූප දෙක මත පදනම් වෙලා. අර විදියට බාහිර පරිසරයේ ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම තමුන් තුළ මේවා පරීක්ෂා කරන්න හැකියාවක් තියෙනවා. ඔන්න ඔය දෙකේ ගැටණෙන් තමයි අපිට අදහසක් උදහසක් ඇති වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ දෙකෙන් මිදුණ ගමන්, මේ දෙකෙන් එළියට පැනපු ගමන් අන්න කියන්න හැකියාවක් නැහැ. කතා කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඔන්නෝක ගැන හින්දාද කොයිද කියනවා. ඔන්න ඔය පැනපු ගමන් මොකද්ද? අන්න මේ ස්ථානයේ දිග කෙටි බව, කුඩා මහත් බව, ඊළඟට සුභා සුභ බව කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් අපිට කෙනෙක් දිග කෙටි බවට පේනවා, සුභා සුභ විදියට පේනවා, කුඩා මහත් විදියට පේනවා. අන්න අරග මත පදනම් වෙලා. නමුත් ඒකෙන් පිටතට පැනපු ගමන් අර දිග කෙටි බවවල් සුභා සුභ ඊට පස්සේ කුඩා මහත් බව මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. වචනෙට නගන්න ඉතුරු වෙන්නේ නැහැ. වචනයක් ප්‍රකාශ කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට ඉන්නේ අවස්ථාව ගැන තමයි කියන්නේ. මේකෙන් එළියට පැනපු ගමන් මෙයාව හඳුන්වන්න බෑ කියලා අර බ්‍රාහ්මණ තරුණයාට යම් කිසි විදියක පිළිතුරක් දෙනවා. දුන්නට පස්සේ මේ බ්‍රාහ්මණ තරුණයා නැවතත් තමුන්ගේ ඒ තියෙන ගැටලු ඉදිරිපත් කරනවා. අත්තං ගතෝ සෝ උදවාසෝ නත්ති උදාහුවේ අසතිය රෝගෝ තං මේ මුනි සාදු ව්‍යාකරෝති තථා හිතේ විදිතෝ ඒස ධම්මෝ. ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ මේ උතුමන් වහන්සේ අස්තයට ගියාද නැතිනම් සදාකාලිකව නිරෝගී භවකට පත් වුණාද? මේ කාරණය මට පැහැදිලි කළ දෙන්න භාග්‍යවතුන් වහන්සේට තමයි මේ ධර්මය තේරෙන්නේ කියලා අන්න නැවතත් යම් කිසි විදියක ආයාචනාවක් සිද්ධ කරනවා. මෙන්න මේ තැනත් ඇත්තටම නැති වෙලා ගියාද? එහෙම නැත්නම් සදාකාලික නිරෝගී තත්ත්වයකට පත් වුණාද? එහෙම නැත්නම් මේ මොකක් වුණාද මට පොඩ්ඩක් තව ටිකක් කියලා දෙන්න, ඔබ වහන්සේට තමයි මේ ධර්මයේ තේරෙන්නේ කියලා නැවතත් ආයාචනාවක් කරාම බුදුරජාණන් වහන්සේ කියනවා, අත්තං ගතස්සන පමානමත්ති යේනනම් වජ්ජු තන්තස්සනත්ති සබ්බේසු ධම්මේසු සමුහතේසු සමුහතා වාදපතාපි සබ්බේ. මෙන්න මේ අස්තයට ගිය පුද්ගලයා ගැන ප්‍රමාණයක් කරන්න හැකියාවක් නැහැ. යම්කිසි විදිහක ව්‍යවහාරයක් කරනවද එය ඔහුට නැත. දැන් අපේ ව්‍යවහාරයක් වෙන්නේ අර කියපු කතාව මත පදනම් වෙලානේ, අර නාම රූප දෙක මත පදනම් වෙලා. එතනින් පැනට පිටට පැනපු ගමන් එයාව වචනෙට දාන්න හැකියාවක් නැහැ. කුඩා මහත් කෙටි දිග ස්වභාවයක් පෙන්වන්න හැකියාවක් නැහැ. සුභ අසුභ ස්වභාවයක් පෙන්වන්න හැකියාවක් නැහැ. ඊළඟට කියනවා, සිතට අරමුණ වන සියලුම දේ මුළුණුයි පුටා දැනුවට පස්සේ, මෙන්න මේ නාම රූප දෙක ගලවලා දැම්මට පස්සේ හරිද, එතකොට සියලු වාදපතයනුත් මුලින් උපුටා දැම්ම වෙනවා. මේ විදිහට ප්‍රශ්න අහන්න තියෙන හැකියාවත් මුලින් උපුටා දැම්ම වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට අර විදිහේ ප්‍රතිපදාවක් වඩලා මේ තැනින් පිටත පැනපු ගමන්, මේ නාම රූප දෙකින් පිටතට පැනපු ගමන් අන්න එතකොට මේ අහන ප්‍රශ්න සියල්ල අවලංගු වෙලා යනවා. එතකොට මේ ප්‍රතිපදා වඩන කොටත් ටිකෙන් ටික ටිකෙන් ටික මෙන්න මේ තියෙන ප්‍රශ්නකාරී ගතිය අඩු වෙන්න ඕනේ. ප්‍රශ්නයක් මතුවුණත් තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්නේ මම ඇති කරගෙන තියෙන්නේ මොකක් මත පදනම් වෙලාද? අන්නර නාම රූප දෙක මත පදනම් වෙලා. එතකොට ප්‍රශ්නයක් තියෙන කල් තව ප්‍රතිපදාවක් ඉතුරු වෙලා තියෙනවා. යම් කිසි දවසක ප්‍රශ්න නැති වෙලා ගිය දවසක අන්න තේරුම් ගන්න පුළුවන් දැන් නම් වැඩි හරි කියලා. එහෙම නැත්තම් කියනවා අන්න සෝවාන් වෙන එක ගැන සමහරු ඇවිල්ලා අහනවා, මේ සෝවාන් වුණාද කියලා දැනගන්නේ කොහොමද, මගේ මේ වගේ අත්දැකීමකුත් තිබුණා කියලා තමයි ඔක හිමීට හොරාට අහන්නේ ප්‍රශ්නේ පිටිපස්සට දාලා. ඉතින් ප්‍රශ්නේ අහපු ගමන් හොඳ වටිනා උත්තරයක් දෙන්න පුළුවන්. මොකද්ද? ඔන්න ඔය ප්‍රශ්නේ නැති වෙලා යනකම් භාවනා කරන්න, අන්න එදාට සෝවාන්. ඔය තියෙන ගැටලුව නැති වෙලා යනකම් භාවනා කරන්න, අන්න එදාට සෝවාන්. මේ යම්කිසි සෙවිල්ලක් නැති වෙලා යනකම්, තමුන් තුළ යම්කිසි විදියක සෙවිල්ලක් තියෙනවනේ හැම වෙලේම, මොනවා හරි මීට එහා ගියපු හොඳ දෙයක් තියෙනවා කියලා යම්කිසි සෙවිල්ලක් තියෙනවනේ, අන්න ඒක නැති වෙලා යනකම් කරන්න තමයි තියෙන්නේ. ඒ සෙවිල්ල නැති වෙලා යනකම් කරන්න තමයි තියෙන්නේ. වෙන තැනක් පිළිබඳ අදහසක් නැති වෙලා යනකම් කරන්න තමයි තියෙන්නේ. වෙන දෙයක් පිළිබඳ අදහසක් නැති වෙලා යනකම් කරන්න තමයි තියෙන්නේ. වෙන මොහොතක් පිළිබඳ අදහසක් නැති වෙලා යනකම් කරන්න තමයි තියෙන්නේ. අනේ එතකොට පොලියාන කියන මොකද්ද, මොන දේ වුණත් ඒකට සතුටු වෙන්නේ කොහොමද? Something to be glad. මොන දේ වුණත් අපි සතුටු හිතක් ඇති කරගන්නේ කොහොමද? වැරදෙනවා, වැරදුනහම සතුටු වෙන්නේ කොහොමද? පැටලෙනවා, පැටලුනහම සතුටු වෙන්නේ කොහොමද? හරි ගියාම නම් ඉතින් කොහොමත් සතුට තියෙනවනේ. ඊළඟට විනීද පූ කියනවා මොකද්ද, It's my favorite moment. It's my favorite day. It's my favorite activity. අනේ විදිහේ තත්වයක් ගැලපිලා එනකන් ටිකෙන් ටික ටිකෙන් ටික මෙන්න මේ ගින්න නිවන ප්‍රතිපදාවක් වඩන්න වෙනවා. වඩන්න වඩන්න තේරෙනවා අන්න මොකද්ද මේ තියෙන ප්‍රශ්න නැති වෙලා ගිහිල්ලා. යම් පමණකට මෙන්න මේ වර්තමානයේ බාර ගැනීමක්, මෙන්න මේ යථාර්ථයේ බාර ගැනීමක් මා තුළ දියුණු වෙලා එනවා කියලා අත්දකින්න පුළුවන්. ඒ විදිහේ දියුණුවක් තම තමන්ටම දැක ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ විදිහේ දියුණුවක් දකිනකොට අපේ චරිත ස්වභාවෙත් යම් යම් පමණකට වෙනස් වීම ටිකක් සිද්ධ විය යුතුයි. එක්තරා විදිහක හිතනවා මේවා ඉබේම වෙන දේවල් කියලා. ඉබේම නිවැරදි වීමක් වෙනවා කියලා. නමුත් ඒ නිවැරදි වීමන තව තව අපි යම්කිසි පමණක උත්සාහයක්, යම්කිසි පමණක අනුග්‍රහයක් කිරීම සඳහා අපිට යම්කිසි චරිත ස්වභාවයේ වෙනස් වීමක් හදාගත යුතුයි. දැන් අපි හිතමු මොකක් හරි සිදුවීමක් වුණහම අපේ ආකාරයක් තියෙනවා මෙන්න මේ සිදුවීමෙන් කොටසක් අපි හිත තුළ රඳවගෙන අරගෙන යන ආකාරයක් අපි තුළ තියෙනවා ගොඩක් වෙලාවට. ඉතින් ඒ අරගෙන යන කොටස ගොඩක් වෙලාවට අර ගින්න බුරබුරා ඇවිලෙන්න දර තමයි හේතු වෙන්නේ. දර විදිහට තමයි උපකාර වෙන්නේ. ඒ වෙනුවට අන්න ඒ මොහොතේ ඒ දේ ඉවර කරන්න පුළුවන් නම් අපිට ගොඩක් දුරට මෙන්න මේ වෙන වෙනසට අනුග්‍රහයක් බවට ඒක පත් කරගන්න පුළුවන්. දැන් අපි හිතමු අපි හොඳ හෝටලයකට ගිහිල්ලා කනවා. කාලා මොකද කරන්නේ? ඉතුරු වෙච්ච ටික ඩෝගි බෑග් එකක දාගෙන බල්ලාට ගෙදර අරන් යන්නනේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවට කාපු එක එතන තියලා යන්න පුළුවන්. එතන ඉවර කළා යන්න පුළුවන්. අන්න ඒක උපකාර වෙනවා මෙන්න මේ ගින්න ටික ටික අඩු තත්ත්වයකට. මේ ගින්නට දර අඩු තත්ත්වයක් අපි තුල ලං කරගන්න. එතකොට අපි හිතමු යම් කිසි විදියක දෙයක් ඇහුනොත් ඒ සජීවීව ඒකට ඇහුම්කන් දුන්නොත් අපි හිතමු අපිට තේරෙන්නේ නැහැ. එතකොට පසුගාමී ස්වභාවයේ අන්තයට ගියපු ක්‍රමයට අපි මොකද කරන්නේ? තේරුම් නැති වුණාට සද්ද නැතුව නිකන් ඉන්නවා. සද්ද නැතුව නිකන් ඉන්නවා. ඒක තමයි අපේ සාමාන්‍ය ස්වභාවය. නමුත් ප්‍රශ්නයක් නැගුවොත් සමහර විට තේරෙන්න පුළුවන්. ඊට පස්සේ විතෙක කෙනෙක් කරන කියන දෙයක් හේතුවෙන් තමුන්ට චිත්ත පීඩාවක් ඇති වෙනවා. එතකොට ඒ ඉතුරු කොටස හිතේ තියාගෙන මුකුත් නොකිය එතනින් මගහැරලා යනවා. නමුත් අපිට ප්‍රකාශ කරන්න පුළුවන් නම් ද්වේෂ සහගත ආකාරයකින් නැතුව මෙන්න මේ සාමාන්‍යයෙන් සිහිය පිහිටවගෙන මේක කියන්න පුළුවන් නම් ඒ මොහොතේ ඉදිරිපත් කරන්න පුළුවන් නම් මේ කරපු වැඩේ මගේ හිත රිදුණා. එහෙම නැත්නම් මේක එච්චර ගැළපෙන්නේ නැහැ කියලා ඉදිරිපත් කරන්න පුළුවන් නම් අඩුම ගානේ තමුන්ගේ අදහස ඉදිරිපත් කරන්න පුළුවන් නම් අන්න එතකොට එතනින් යම් කිසි අර දර කොටසක් ඉතුරු කරගෙන ගියේ නැහැ කියන ආකාරයක් තියෙනවා. ඒ විදිහ දෙයක් තියෙනවා. එතකොට මේ ධර්මයේ පිළිබඳ ප්‍රතිපදාවක් වඩනකොටත් ඔය ඈලි මෑලි කමින් ඔහෙ ඉඳගෙන නම් මේක කරන්න අමාරුයි. ඒ වෙනුවට තමුන් තුළ යම් කිසි විදිහක උනන්දුවක් තමුන් තුළ යම් කිසි විදිහක ජවයක් තියෙන්න ඕනේ. දැන් අපි ගමු ඔය ලෝක ඉතිහාසයේ තියෙන චරිත ගත්තොත්. දැන් හිට්ලර් වගේ චරිතයක් ගත්තොත් හොඳ ජවයක් තිබුණු කෙනෙක්. ආයි මොකක් හරි අල්ලගත්තාම අයි අත ලේසින් අතාරින්නේ මුළු ලෝකෙම අල්ලනවනේ තා පොඩ්ඩේ. යන්තම් අර රුසියාවේ මැද හරියට ගිහිල්ලා පොඩ්ඩක් කැරකිලා නතර වුණා. එහෙම නැත්තම් මුළු ලෝකෙම අල්ලනවා. එතකොට එන්නේ හැකියාව පිළිබඳ බලන්න. අන්න ඒ වගේ ජවයක් තමන් තුළ තියෙන්න ඕනේ. එහෙම නැතුව මේ වගේ ප්‍රතිපදාවක් වඩන්න හරි අමාරුයි. ඔහේ ඉඳගෙන නිකන් අර දෙයිය දුන්නා මං කෑවා වගේ නම් නිවන් යයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනුවට තමන් තුළ යම් කිසි අවදි භාවයක් ජවයක් ජනිතලා ඉන්න ඕනේ. ඉතින් වැරදි පැත්තට එමු වුණොත් අන්න අපායෙත් ආය අතරමඟ නවතින්නේ නැහැ. අපායකට යනවා නම් අප්පා ඔය නිකන් ඔය පොඩි පොඩි නිකන් ඔය වටපිටාව වෙලිලා තියෙන කැලි වලට ගිහිල්ලා හරියන්නේ නැහැ නේ. අපායකට යනවා වුණත් කම නැහැ. යටම තට්ටුවට යන්න ඕනේ. මොකක් හරි වැඩක් කරනවා නම් උපරිමෙන් කරන්න ඕනේ. එතනින් එහාට අපේක්ෂාවක් තියාගන්න අවශ්‍ය නැහැ. එතනින් එහාට අතරලා දාන්න පුළුවන්. නමුත් කරන අවස්ථාවේදී උපරිමෙන් කරන්න. එහෙම නැතුව වෘත්තියක් හරියන්නේ නැහැ, තමුන්ගේ සාපා ජීවිතේ හරියන්නේ නැහැ, ඒ වගේම ධර්ම මාර්ගයක් හරියන්නේ නැහැ. අපි හිතනවා නිකන් ඔක්කොම අතහැරලා නිකන් ඔහි කම්මැලි කමට ඉඳීම තුලින් අපිට නිවනක් ලං කරගන්න පුළුවන් කියලා. නමුත් සම්පූර්ණ වැරදි මතයක්. ඒ කම්මැලි කම ගොඩක් දුරට අර අර පිඹුරාගේ කතාවට ළඟයි. පිඹුරාගේ තියෙන උපේක්ෂාවට ළඟයි. ඒ වෙනුවට තමුන් තුළ ජවයක් තියෙන්න ඕනේ, අවදි භාවයක් තියෙන්න ඕනේ. වැඩක් කරන්න ගියාම හොඳට කිරීමට හැකියාවක් තියෙන්න ඕනේ. එහෙම නැතුව නිවනක් උනත් දකින්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. දැන් අඟුලිමාල ඒ ස්වාමීන් වහන්සේගේ අවස්ථාව ගත්තොත් අන්න මරණ එකත් මුල් දවස්වල අමාරුවෙන් තමයි පොඩ්ඩක් මරන්න ඇත්තේ. නමුත් කමටහනුනේ මොකද්ද? එනේන එක මරණ එක තමයි කමටහන. අන්තිමට කමටහන වඩලා අන්තිමට ගියා තත්ත්වයකට මොකද්ද? අම්මාවත් මරිනවා. අම්මාවත් මරනවා. බුදුන්නාවත් මරනවා. කියලා අන්න ඒ විදිහේ තත්ත්වයකට ජවයක් ලැබුණා. අන්න ඒ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ ගියේ. ඊට කලින් ගියාද ඔය අඟුලිමාල හාමුදුරංග නිවන් දක්කන්න හම්බුෙන්නේ නැහැ. ඊට කලින් ගිහිලා හරියන්නේ නැහැ. අන්න ඒ තත්ත්වයට එනකන් ඒ තත්ත්වයට වැඩෙනකන් ඉඳියා. එතකොට බුදුරජාණන් වහන්සේව පෙණුනේ කොහොමද අඟුලිමාලට? අනේ භාග්‍යතුන් වහන්සේ වඩිනවා සාදු සාදු කියලා පිළිගත්තද නැහැ. තව ඇඟිල්ලක් විදිහට තමයි පෙවුනේ. මාලෙට තව එක ඇඟිල්ලක් විදිහට තමයි පෙනුනේ. එතකොට කත්ත කඩුව අන්න පිටිපස්සෙන් එලවගෙන ගියා. ඉතින් එන්නේ ස්වභාවයක් අපි තුල තියෙන්න ඕනේ. එහෙම නැතුව මේක ඔහෙ යන්නන් තාලේ ගියායි කියලා යන එකක් නම් නෙමෙයි. ඒ වෙනුවට තමන් තුල ජවයක් ඇති කරගන්න, තමන් තුල ශක්තියක් ඇති කරගන්න. ඒ ශක්තිය සමහර විට අපේ වෘත්තියක් සඳහා, එහෙම නැත්නම් බෞල් ජීවිතයක් හොඳට ගත කිරීම සඳහා ඒ වගේ දේවල් වලටත් හේතු වෙන්න පුළුවන්. නමුත් අනිත් පැත්තෙන් ධර්මයේ දිහාට හැරුණොත් අන්න ඒකටත් උපරිමෙන් වැඩ කටයුතු කරගන්න ඒ ගමන යන්න ඒ වගේ ශක්තියක් හේතු වෙනවා. ඉතින් එතකොට ඒ ශක්තිය ටිකෙන් ටික අපිට තේරෙනවා මේ ප්‍රතිපදා වැඩිවීම තුලිනුත් දියුණු වෙනවා. නමුත් අර අපි හිතලා දාගත්ත වසුරු නිසා අපි කල්පනා කරනවා මේ විදිහේ ක්‍රියාශීලී වෙන එක හොඳ නැහැ. මේ විදිහට කතා කරන එක හොඳ නැහැ. මේ විදිහට ඒ මොහොතේ එළඹෙන දේ අතහැරලා දාන එක හොඳ නැහැ. ඒ වෙනුවට අපි මේවා හංගගෙන ඉඳිය යුතුයි කියලා අන්න අර දර අරගෙන ගෙදර යනවා. ගින්න තව ටිකක් හොඳට අවුලගෙන ගෙදර යනවා. නැත්තම් සද්ද නැතුව නිකන් ඉන්නවා. නමුත් ඇත්තනම තමුන්ගේ ඒ අදහස ප්‍රකාශ කිරීමක්, තමුන්ට නොතේරෙන දෙයක් විමසීමක්, අන්න ඒ වගේ දෙයක් තුලින් තමයි මේ ධර්මය ලං කරගන්න පුළුවන් වෙන්නේ. ලං කරගන්න පුළුවන් වෙන්නේ. දැන් සමහර කෙනෙක් ඇවිල්ලා අපිට දකින්න ලැබෙනවා මේ ගිහි කට්ටිය ඇවිල්ලා මොනවද මේ බණ පොත් එහෙම පූජා කළා යනවා. මේ හාමුදුරංග නිවන් දක්වන්න තමයි කල්පනාව. ඊට පස්සේ මොකක් හරි සාකච්ඡාවක් ඉවරුනහමත් කියන්නේ මේ කර ජනිත කරගත කුසලෙන් ඔබ වහන්සේ ඉක්මනට පහත නියබෝධිකින් චුත වෙලා බල කියලා තමයි කියන්නේ. අනිත් කට්ටිය කල්පනා කරනවා මේගොල්ලෝ තාම එහෙම සූදානම්වත් නැහැ. ඉතින් අමුතුම විදිහේ කතාවක් නේ මේක. අමුතුම විදිහේ බණ ඇහිීමක් නේ මේක. අමුතුම විදිහේ ප්‍රතිපදාවක් නේ මේක. එතකොට එහෙම ප්‍රතිපදාවක් නේ තම තමුන්ගේ මාර්ගය හදා ගන්න ඕනේ. වෙන කට්ටියව නිවන් යන්න කල්පනා කරන්න එපා. ඔය කිව්වට එහෙම නිවන් යන්නෙත් නැහැ. ප්‍රතිපදාවක් වැඩ නැතු යන්නෙත් නැහැ. ලංකාවේ නිවන කොයි වගේද? අන ඕන බේපද්දෙන් මලාට පස්සේ ගහනවා නිවන් පුරේ. නිවන් පුරේ. ඒකට hina වෙන්න වෙලාවක් නැහැ. අර අපායකට ගිහිල්ලා වැටලා තියෙන හින්දා නැත්තම් ඕක දැකලා hina වෙනවා. hina වෙන තත්ත්වයක් නැති හින්දා අන්න පොඩ්ඩක් බේරිලා ඉන්න පුළුවන්. බේරිලා ඉන්න පුළුවන්. අනේ මේ විදිහට තමුන් තුල වැඩි යුතු ප්‍රතිපදාවක්. තමුන් තුල දියුණු විය යුතු ප්‍රතිපදාවක්. තමුන් ටිකෙන් ටික යන්න ඕනේ ගමනක් තමයි මේක තියෙන්නේ. ඉතින් ඒකට අනුග්‍රහයක් විදිහට අපිට පුළුවනි මෙන්න මේ වගේ පිරිසක් විදිහට එකතු වෙලා මේ විදිහට පොඩ්ඩක් කතා බහ කරලා ඊට පස්සේ තම තමුන්ගේ අත්දැකීම් ටිකක් බෙදා හදාගෙන මගේ ප්‍රතිපදාව වඩනකොට මම මේ විදිහ අත්දැකීමක් ලැබුවා කියලා මේ පිරිසකට ඇහෙන්න කියලා අනේ මේ විදිහට ටිකෙන් ටික යන ගමනක් තමයි තියෙන්නේ. ඒ විදිහට ටිකෙන් ටික නිවන ගින්නක් තමයි තියෙන්නේ. ඉතින් එවැනි වූ නිවීමක් සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. මම හිතන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අදත් බොහොම අර්ථවත් ධර්ම දේශනාවක් අපිට ඉදිරිපත් කරා. ගිනි දෙවියා පිදු පිරිසක් කොහොමද නිවන් අවබෝධ කරගත්තේ කියන කාරණය මූලික කරගෙන මේ අපියාවට තියෙන හැම දෙයක්ම සියල්ලම ගින්නෙන් ඇවිල්ලා තියෙනවා කියලා ඒ කොහොමද කියලා ඔබ වහන්සේ අපිට පැහැදිලි කරා. ඒ වගේම ගින්නේ ඉන්න බව දැන ගැනීමත් දියුණුවක් බවත් ගින්න සහ දර එතනම අතහැරලා ඒ අවස්ථාවලදී ක්‍රියා අපි ඉදිරියට යා යුතු බවත් ඔබ වහන්සේ දේශනා කළා. බොහොමත්ම පින් ගෞණ්‍ය ස්වාමීන් වහන්සේ ඒ ධර්ම දේශනාවට අපි හැමදාමත් මතක් කරනවා වගේම මේ සත්‍ය වටනවා කියන එක ජාති ආගම් දේශ සීමා ભેදකින් තොරව ඕනම මිනිසෙක් වෙච්ච ඕනම කෙනෙක්ට ලැබිච්ච ජන්මදායාදයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒක නිසා ලදලද අවස්ථාවේ මේ අපි හැකි සංඥාව ඇති කරගෙන මේ සත්‍ය වඩන්න මහන්සි ගන්න කියලා හැම කෙනාටම මතක් කරනවා. අපි හැමදාමත් කියනවා ගේ අවුරුදු 5 6 ඉඳගෙන ඕනම දරුවෙක්ට ඕනම පුද්ගලයෙක්ට මේක කරන්න පුළුවන්. අවශ්‍ය වන්නේ තමන්ට පුළුවන් කියලා ඒ හැකි සංඥාව ඇති කර ගැනීම සහ දායිනිකව ඒ වෙනුවෙන් කාල සීමාවෙන් කර ගැනීම විතරයි. ඉතින් ඒ විදිහට අදහසක් ඇති කරගෙන මේ සතිය වඩන්න මුලින් යොමු වෙන කෙනෙක් හෝ එහෙම නැත්නම් සතිය යන්තාක් දුරකට වඩලා ඒ සම්බන්ධයෙන් මූලික උපදෙස් අලුත් කරගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ ඉදිරිපත් කරන උපදෙස් වැදගත් වෙයි කියලා විශ්වාස කරනවා. නිස්සාරණමණී ආශ්‍රයෙන් මේ සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන් සකස් කරලා තියෙන වීඩියෝස් කිහිපයක් තියෙනවා. ඒ වගේම සුදුසුයි හිතෙන වීඩියෝ එකක් මම යොමු කරලා තියෙනවා. ඒක මේ උපදෙස් මික්සෙල්ආර් එකට මම දැනටමත් යොමු කරලා තියෙනවා. සූම් එකට ඉක්මනින් යොමු කරන්නම්. ඒ උපදෙස් ලබා ගන්න මූලික උපදෙස් ලබා ගන්න කෙනෙක් ඒ වීඩියෝස් බලලා තමන්ට ඒ අවශ්‍ය මූලික උපදෙස් ලබා ගන්න පුළුවන්. එහෙම උපදෙස් ලබාගෙන කලින් කිව්වාගේ හැමදාම විනාඩි 15ක් නම් පුළුවන් විනාඩි ඒ වෙලාව විනාඩි පැය භාගයක් පුළුවන් නම් ඒ වෙලාව එහෙම නැත්නම් පැයක් පුළුවන් නම් ඒ වෙලාව යොදාගෙන සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම කරන්න දිනපතා එහෙම කරලා Tamanට දැනෙන විදිහට ඒ අත්දැකීම් වාර්තා කරන්න ලියන්න කොහොමද සතිමත් ඇවිදීම Tamanට දැනුනේ සහ සතිමත් ඉඳ ගැනීම Tamanට දැනුනේ කොහොමද කියන එක ලියලා අපේ වැඩසටහනට එවන්න පුළුවන් Google Forum එක සහ ඊමේල් ලිපිනේ මම සඳහන් කරලා තියෙනවා Mixlr එකේ Zoom එකේ දෙකේම ඒ තමන්ගේ අත්දැකීම් ඒ අදාළ ලිපි Google Forum එකට හරි ඊමේල් එකට හරි එවන්න පුළුවන් එහෙම ඒවලා ඒ අතරතුරත් දිගටම මේ සතිමත් බව සතිය වැඩිීමේ ක්‍රියාවලිය දිගටම පුළුවන් තරමින් යෙදෙන්න හැම ඉරිදාම අපි මේ විදිහට මේ වැඩසටහන පවත්වනවා. එතකොට ඔබ විසින් ඉදිරිපත් කළොත් යම් වார்த்தාවක් මේ මුලින්ම පැවැත්වෙන දේශනාවෙන් පස්සේ අපි ඒ අත්දැකීම් ඒ වார்த்தා සාකච්ඡාවට යොමු කරනවා. එතකොට ගෞතම ස්වාමීන් වහන්සේ විසින් අපිට ඒ අදාළ පුද්ගලයාට අවශ්‍ය සුදුසු උපදෙස් ලබා දෙනු ඇති. ඒ ටික තමයි උපදෙස් විදියට ගෞතම ස්වාමීන් වහන්සේ උපදෙස් පරිදි ආධුනික පිරිස වෙනුවෙන් මට ඉදිරිපත් කරන්න තියෙන්නේ. දැන් අපි යමු දැන් අදට ඉදිරිපත් වෙලා තියෙන වார்த்தාවන් ගෞතම ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න. මම බන්දුල සොයි සමහත්මයාට ආරාධනා කරනවා ඒ වார்த்தා ගෞතම ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන දැස්
අවසරයි ස්වාමීන් වහන්ස. අද දින වාර්තා තුනක් ලැබිලා තිනවා. පළවෙනි වාර්තාව කියන්න අවසර. මේක වෙලා තින්නේ අශෝක රාමනායක කියලා කෙනෙක්. ගෞරවනීය ස්වාමින් වහන්ස, මා දැන් ටික කලක සිට ශුන්්‍යතාවය අත්දකමින් භාවනා කරන යෝගිනියක් මි. සක්මන් භාවනාව නිරායාසයෙන්ම සිදුවේ. අද දින කරන ලද පරයන්ක භාවනාවේදී මුලින්ම සිත නොඑක් සිටිවිලි කරා ඇදී ගිය අතර ඉඳහිට රූප සංඥා පිළිඹු වන්නට විය. ඒකින් ඒවා නැති වී ගොස් ඉතාමත්ම නිහඬ නිශ්චල තැනකට මා ඇදී යනවා මෙන් දැනුනි. ඒ විස්තර කිරීමට අපහසුය. මින් පෙර කිහිප වතාවක්ද මෙසේ අත්දැක ඇත්තෙමි. සංස්කරණය නැති වී ගොස්ය. නියඬතාවයේ හඬ ඇසෙන්නට පටන් ගති. ත්‍රිමාණ ශරීර ක්‍රමයෙන් ද්විමාන වී ටිකෙන් ටික ගිවි යාමට බොඳ වී යාමට පටන් ගති. ඊටාම සංසුන් තැනකි. ටිකකින් ආශාස ක්‍රියාවලිය ප්‍රකට විය. ඒ දැනුනේ මගේ කය උස් පහත් වන ලෙසය. ඒ පිළිබඳව අමනාපයක් හටගති. එය අමනාපයක් හැටියට දැක් ගැනීමට උත්සාහ කළෙමි. ටිකකින් ඒ අමනාප ස්වභාවය නැති වී ගියේය. නැවත පැමිණ නැවත නැතිවිය. මේ දෙස බලා සිටියෙමි. ටිකකින් පරයන්කෙන් නැගිටීමට යයි සිත කියන්නට විය. මා ඒ නොසලකා තවදුරටත් පරයන්කේ සිටියෙමි. මෙසේ තවත් විනාඩි 5ක් පමණ සිට භාවනාවෙන් නැගිටෙමි. කමඨහන් උපදෙස් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. වාර්තාවේ අවසානයේ ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට මේ වැඩේ නම් හොඳට යනවා. හැබැයි අර වார்த்தාව ලියලා තියුණු විදිහට පළවෙනියටම පොඩ්ඩක් බෙට්ටක් වගේ එකක් දාලා තමයි පටන් ගන්න තිබුණේ. මොකක්ද අර ශුන්්‍යතාව අත්දැකීමින් භාවනා කරන එක්කෙනෙක් කිව්වනේ. අන්න ඒ වචනේ ඒ ලේබලේ ගැන මම මේ කියන්නේ. ඒ ලේබලෙන් වැඩේ පොඩ්ඩක් සෞත්තු වෙනවා. වැඩේ පොඩ්ඩක් අවුල් යනවා. මොකද දැන් අපි ධර්මදේශනාවේදීත් කියන්න උත්සාහ කරා මේ කියන අවස්ථාව. එහෙම නැත්තම් මේ ලබන අත්දැකීම වචනෙට නගන්න අමාරුයි. මොකද හේතුව වචන ඔක්කොම තියෙන්නේ අන්න අර කියපු කතාවෙන් ඇතුළත. අන්න අර නාම රූප දෙක තුල තමයි වචන සියල්ල තියෙන්නේ. එතකොට ඒ සාපේක්ෂ අත්දැකීමෙන් මිදිච්ච ගමන්, নিরপেক্ষ තත්ත්වයකට ගියපු ගමන් අන්න වචන අවලංගු වෙලා යනවා. වචන අවලංගු වෙලා යනවා. එතකොට මේ වචන පාවිච්චි කිරීම තුලින් අපි උත්සාහ කරනවා අර බුදුරජාණන් වහන්සේ පවා වචන භාවිතා නොකරපු අවස්ථාවක් පිළිබඳ, බුදුරජාණන් වහන්සේ පවා වචනෙන් ප්‍රකාශ නොකරන්න උත්සාහ කරපු අවස්ථාවක් පිළිබඳ අපි ටික ටික මේක වචනෙට නගන්න පුළුවන් ද කියලා. ඉතින් එහෙම ගත්තොත් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේක මේ. ඒතකොට කියන්නම බෑනේ මුකුත් කියලා. නමුත් කියන්න පුළුවන් අර අර අවසානයේ තියෙන ටික අර පළවෙනි කතාව පොඩ්ඩක් අතහැරලා එතනින් එහාට තියෙන ටික කිව්වනම් ඒ තමුන්ගේ අත්දැකීම කිව්වනම් මට මේ විදියට තමයි දැනුනේ මෙන්න මේ වගේ තමයි ඒ අවස්ථාව මට තේරුණේ කියලා අර කියලා තියෙනවා නේ කි විස්තර ටික. අන්නේ ඒ කතාවෙන් ඉදිරියට ගියා නම් තේරෙනවා ටික ටික තව තව කියාගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ටික ටික තව තව මේක ප්‍රකාශ කරන්න බැරි තත්ත්වයක් තමයි දිනු වෙන්නේ. ඒ දිනු වෙන තේරෙනවා මෙන්න මේ ගින්නේ ස්වභාවයත් අඩුවේවි යනවා. ටික ටික මේ පිලිස්සෙන ගතිය, මේ දැවෙන තැවෙන ගතිය අඩු වෙනවා කියන වෙනස තමුන් තුල අදකින්න පුළුවන්. අදකින්න පුළුවන්. ඉතින් ඔය කතාවම ඔය ගින්නේ කතාවම ඔය අපි කියපු දෙයම සමහර විට මතක ඇති. අපි ඔය නිතර නිතර කියන මේ දවස්වල බයටම කියවෙන රතන සූත්‍රය ඇතුලෙත් තියෙනවා. රතන සූත්‍රය ඇතුලෙත් තියෙනවා. එතකොට කෙනෙක් හිතනවා කල්පනා කරනවා මෙන්න මේ රතන සූත්‍රය කියලා මට ආරක්ෂාවක් සලස ගන්න පුළුවන්ද කියලා. එහෙම මැජික් එකක්ද මේක කියලා තමයි කට්ටිය කියන්නේ. නමුත් මේ ඇතුළත තියෙන විස්තරය ගත්තාම බුදුරජාණන් වහන්සේ යම්කිසි විදියක මේ සත්‍ය ප්‍රකාශ කිරීමක් මෙතන කරන්නේ. මෙන්න මේ විදිහේ සත්‍යයක් තියෙනවා. මෙන්න මේ විදිහේ දෙයක් තියෙනවා. අන්නේ ඒ අනුභව බලෙන්, ඒ සත්‍යානුභව බලෙන් සුගතියක් වේවා. සැනසීමක් ලැබේවා කියන එක තමයි අදහස. එහෙම නැතුව මැජික් එකක් විදිහට කියන කතාවක් නෙමෙයි. ඉතින් එතකොට විවිධ දේවල් කියනවනේ එක්තන අවස්ථාවක කියන බුදුරජාණන් වහන්සේ මේ ගිම්හාන ඍතුවේ අවසාන මාසේ මෙන්න මේ ගහක යම්කිසි විදිහක ලස්සන මලක් පිපිලා තියෙනවද? එරබදු මලක් වගේ මලක් පිපිලා තියෙනවද? අන්න ඒ වගේ ධර්මයක් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වනප්පගුම්බේ යතා පුසිතග්ගේ ගිම්හාන මාසේ පඨමස්මින් ගිම්මි තතුූපමං ධම්ම වරං අදේසු නිබ්බාන ගාමින් පරමං හිතාය. මෙන්න මේ විදිහට මේ නිවන් කරා යන මෙන්න මේ වනාග පිපිච්ච ලස්සන මලක් වගේ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්නේ සත්‍යානුභවෙන් යහපතක් වේවා කියන එක තමයි ප්‍රාර්ථනා. එහෙම නැතුව වෙන මොකුත් මැජික් එකක් නැහැ. ඊළඟට අපි මේ කියන කතාවට එන්නේ අන්තිම ගාථාව. ඒක නම් හැමෝම අහලා පුරුදු දන්න දෙයක්. මොකද්ද කියනවා? කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තා ඇතිකේ බවස්මින් තේ කීන බීජා විරලු විචන්දා නිබ්බන්ති දීරා යතායම් පදීපෝ. අර අපි කියපු කතාවම තමයි. මොකද්ද කීනං පුරාණං? පැරණි යමක් තියුණාද ඒවා හොස් වෙලා ගිහිලා තියෙනවා. ඒ වගේම නවං නත්ති සම්භවං අලුතෙන් රැස් කිරීමකුත් නැත. විරත්ත චිත්තා ඇතිකේ බවස්මින් මෙන්න මේ අනාගත දෙයක් පිළිබඳ අපේක්ෂාවක් නැතුව අනාගතයේ මේ කරනවා කියන අපේක්ෂාවක් නැතුව මෙන්න මේ ඔහේ කල්ගත කරනවා. මේ වර්තමාන මොහොතට කල්ගත කරනවා. වර්ණවාන මොහොතට එළඹිලා කල්ගත කරනවා. අන්න එහෙම ගත කරන කෙනෙක් ඒ විදිහේ ෂය වූ බීජයක් සහිත කෙනෙක් අන්න පහනක් නිවි ගියා වගේ. ඒ ප්‍රඥාන් වහන්සේලා ඒ ප්‍රඥාවන්තයෝ පහනක් නිවි ගියා වගේ නිවිල යනවා. අර ගින්නක් නිවි ගියා වගේ නිවිල යනවා කියලා තමයි මේ කියන්නේ. එතකොට ඒ නිවීම වචනෙට දාන්න බෑ. එතකොට ටිකෙන් ටික ඔය පමනට තම තමුන් තුල ටිකෙන් ටික මේක අත්දකින්නකොට එන්නේ වචනෙට දාන්න බැරි ස්වභාවය තමුන්ගේ අත්දැකීමක් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් අර ලේබල් ගහන්න ගියොත් ටිකක් අමාරු වෙනවා. මෙන්න මේ ශුන්්‍යතාවය අත්දකින්නවා කියන එක ප්‍රකාශ කරන්න ගියපු ගමන් වැඩේ පොඩ්ඩක් අහු වෙලා තියෙනවා. ඒ වෙනුවට අර අර අනිත්‍යක තියෙනවානේ, අනිත්‍යකේ තියෙනවා මෙහෙම එන දෙයක් බාර ගන්නවා. විතේක හුස්ම දැනෙනවා, ඒකට අකමැත්තක් ඇති වෙනවා, ටිකකින් ඒ අකමැත නැති වෙලා යනවා. ඔහොම ඔහොම අන්නේ එන දේ බාරගෙන ඒකට එළඹිලා ඉඳියොත් තේරෙයි තව තව මේක කියාගන්න බැරි තත්ත්වයක් තමයි අපි තුල දිනු වෙලා එන්නේ. ඉතින් ඒක වචනෙට නගන්න අවශ්‍යත් නැහැ. ඒ වෙනුවට තමුන්ගේ අන්න අර යම්කිසි දැනෙන දේ ඒ අත්දැකීම ප්‍රකාශ කරාම හරි. එහෙම නැතුව අර වචන ගලප ගලප වචන හරම් එකකට යන්න එපා. එතකොට ඔය වැඩේ හොඳට කෙරිලා තියෙනවා. වැඩේ කිසිම අවුලක් නැහැ. මම මේ කියන්න උත්සාහ කරේ අර අර මුල් අවස්ථාව, මුල් වචන දෙක තුන පිළිබඳ. ඉතින් එතනින් එහාට ඔය ගලණයට ඉඩ දීලා ඔය තේරුම් බේරුම් ඇති තත්ත්වයක් නැහැනේ. දැන් මේක හොඳයි මේක නරකයි කියලා තෝරන්න පුළුවන් හැකියාවක් නැහැනේ. අන්නේ තෝරන්න ඇති තත්ත්වෙට ඉඩ දීලා ඔහේ විවේකීව ඉන්න තමයි තියෙන්. ඒ වැඩෙත් එක්ක ඉන්න තමයි තියෙන්. එතකොට මේ වගේ කෙනෙක්ට බොහෝසේ වටිනවා. අන්න අර තමන් සක්මනක සිහියක් පුරුදු කරන වගේ දෙයක් කරොත් අන්න ඒක ගොඩාක් සමබරතාවයට සුදුසු වෙනවා. විශේෂයෙන් සක්මනක වගේ දෙයක් පුරුදු කරන්න පුළුවන් ද කියලා බලන්න. මොකද සක්මනෙන් තමයි ඔන්න ඔය පරයන්කේ එදිනදා ජීවිතයට යාකලා දෙන්නේ. එහෙම නැතුව ඔතන විතරක් ඔය වැඩේ කරලා නවත්තන්න බෑ. ඉතින් බලන්න අනිත් දවසේ මෙන්න මේ සක්මනක වගේ මේ හුරුව කළා ඒ අවස්ථාවත් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයිද කියලා ඔය විදිහට කරගෙන යන්න කියලා අපි කෙනාට කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ දෙවන ප්‍රශ්නේ ඉදිරිපත් කිරීම කමඨාන් වාර්තාව පර්යංක භාවනාව. මම පුටුවක් මත ඉඳගෙන තෙරුවන් සරණ ගොස් තෙරුවන් කමාකොට පළමුව සිත ඉඳගෙන සිටින ඉරියාවට හිත යෙදෙව්වා. ඉඳගෙන සිටින ඉරියාව මෙනෙහි කළා. ඉන්පසුව ක්‍රමයෙන් හුස්ම ගැනීම හෙලීමට සිත යෙදෙව්වා. මුලින්ම ආරම්භ කළ වේලාවේදී හුස්ම ඉහළ පහළ යෑම වේගවත්ව දැනුණා. ඊට පසු මොහොතකින් බඩ හැකිලෙමින් පපු ප්‍රදේශයේ හරහා නාසාග්‍රය විතින් හුස්ම පිටවන ආකාරයත් හොඳින් නිරීක්ෂණය කළා. මෙසේ හුස්ම ගැනීම හෙලීම නිරීක්ෂණය කරමින් සිටින විට ක්‍රමක්‍රමයෙන් හුස්ම ගැනීම හෙලීම තව තවත් සියුම් වුණා. එක් අවස්ථාවකදී හුස්ම ගැනීම හෙලීම නොදැනෙන අවස්ථාවකට ආවා. ඒ දෙසත් නිරීක්ෂණය කරමින් සිටියා. මෙසේ ටික වේලාවක් ඉන්න පුළුවන් වුණා. ඒ වේලාවේදී ඇඟ කිලිපොලා යන ගතියක් දැනුණා. හිතට වෙනස් ආකාරයක සතුටක් දැනුණා. හිත මේ වන විට හුස්මත් සමග හොඳින් යහළ වී සිටින බව දැනුණා. මෙසේ හුස්ම නොදෙනී විනාඩි 5ක් 10ක් කාලයකට පස්සේ නිරුත්සාහයෙන් නැවත හුස්ම දැනෙන්න පටන් ගත්තා. සමහර අවස්ථාවල සිත වෙනත් අරමුණක් වෙත යනවා දැනුණා. එවිට මම සිත පිට ගිය බව අරමුණු කරලා නැවත සිත භාවනාව වෙත ගත්තා. ඊට පස්සුව කලින්ට වඩා ඉක්මනින් හිත හුස්ම සමග එකඟ වෙන බව දැනුණා. නැවත හුස්ම ගැනීම හෙලීම නොදැනී යන බව ඇඟ කිලිපොලා යමින් සිතට සතුටක් ඇතිවීමත් සිදු වුණා. මෙසේ කීප වාරයක් මේ දැනීම ඇති වුණා. පැයක් පමණ කාලයක් භාවනාවේදී සිටියා. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්ස, මේ සම්බන්ධ කමඨාන් සුද්ධ කිරීමක් සිදු කර දෙනෙමින් මහත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. කපිල විතානාරච්චි.
හොඳයි, එතකොට මෙතන මේ වර්තාවේ හොඳ අත්දැකීමක් සඳහන් වෙනවා. එතකොට දැන් අපි අර රතන සූත්‍රය ගැනම කියපු හින්දාම එතන මේ ප්‍රතිපදාව වැඩෙන විදිහ හරි ලස්සනට ඉදිරිපත් කරනවා. එතකොට මුලින් පටන් ගන්න තැන බුදුරජාණන් වහන්සේ කියන උපදේශයි ටික 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 අර විදිහට අරගෙන යන අවස්ථාවයි අපිට අත්දකින්න පුළුවන්. සමාන රතන සූත්‍රය නෙමේ, මහා මංගල සූත්‍රේ. එතන අර යම්කිසි තැනකින් පටන් අරන් ටිකෙන් ටික ටිකෙන් ටික ඉදිරියට යන ආකාරය පෙන්නලා දෙනවා. කොහෙන්ද අවම පඩිය පටන් ගන්න පුළුවන්, ඊට පස්සේ කොහොමද කොහොමද ටිකෙන් ටික ඉස්සරහට යන්නේ කියලා පෙන්නලා දෙනවා. එතකොට එතන මහා මංගල සූත්‍රයේ ඒ අනුපිළිවෙලට නොවුනත් යම් පමණක අනුපිළිවෙලක් පෙන්වන්න උත්සාහ කරනවා. විශේෂයෙන් මේ ප්‍රතිපදාවක් වඩනකොට ඉහළ තැනකින් පටන් ගන්නත් පුළුවන්. පහළේව ඉබේ හැදිලා එනවා. දැන් සිහියෙන් පටන් ගත්තොත් එතන ඉතුරු ටික ඔක්කොම ගැලපිලා එනවා. නමුත් අර ඒ අවස්ථාවේදී යම් කිසි විදිහක අනුපිළිවෙලක් පෙන්නලා දෙන්න උත්සාහ කරනවා. මේ පැහැදිලි කිරීම උදෙසා අනුපිළිවෙලක් ගැන හර දක්වනවා. ඉතින් ඒ අවස්ථාවේ තියෙනවා මොකද්ද, මේ ප්‍රතිපදාවක් වැඩෙනකොට අන්න මේ කෙනෙක් සමහර විට ඉඳලා හිටලා මේ ශ්‍රමණේක් දකින්න යනවා, මේ බුද්ධ ශ්‍රාවකේ දකින්න යනවා, ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින්න යනවා. අන්න ඒක තමයි ඉස්සෙල්ලාම පෙන්නන්නේ. නිකන් දර්ශනය විතරයි, දර්ශනේ විතරයි. ඊළඟ දෙවනි අවස්ථාවේ කියනවා මේ බණක් අහනවා, බණක් අහන්න යමු වෙනවා, සුදුසු කාලෙදී බණක් අහනවා කියලා දෙවනි අවස්ථාව පෙන්නනවා. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව පෙන්නනවා අන්න ධර්ම සාකච්ඡාවකට එකතු වෙනවා. දැන් මේ පිරිස වගේ ධර්ම සාකච්ඡාවකට එකතු වෙනවා. අන්න ඒ විදිහට අවස්ථා තුනක් විදිහට කඩලා මේ ප්‍රතිපදාව අපිට පෙන්නලා දෙන්න උත්සාහ කරනවා. බාහිර විදිහට තමයි පෙන්වන්නේ. නමුත් තමුගේ ඇතුළතත් ඔන්න ඒ විදිහට මෝරණ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ටිකෙන් ටික ටිකෙන් ටික මෙන්න මේ සිහිය වඩ아가ගෙන යනකොට තමුන් තුළ ඒ දියුණු වෙන තත්ත්වය පිළිබඳ වෙන වෙන ලෙවල් වලින් එහෙම නැත්නම් වෙන වෙන ස්තර වලින් අවබෝධයක් මතුවෙලා එනවා. එතකොට දැන් මේ කියන කෙනා මේ අත්දැකීම ප්‍රකාශ කරන කෙනා අන්න ඒ විදිහට ටිකෙන් ටික දියුණු වෙච්ච ප්‍රතිපදාවක් ගැන තමයි මෙතන කියන්නේ. එතකොට කවුරු හරි ඉන්නවා නම් මෙතන මේවා කියන්න තේරෙන්නේ නැහැ, සිහිය පිටවන්න බෑ කියලා කියන කෙනෙක්, අන්න එයාටත් යම් කිසි ගමනක් තියෙනවා. ඒ ගමන හරහා ගිහිලා තමයි මේකට එන්නේ. නැත්නම් කවුරුත් මේ එකපාරට මෙතෙන්ට ඇවිල්ලා නැහැනේ. ඒක හින්දා අනේ ටිකෙන් ටික යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ගමනේ ඔය වගේ තමන්ගේ අත්දැකීම ප්‍රකාශ කරන්න යෙදුනහම, ඔය විදිහට ඒක මේ සභාවක කිව්වහම, අපිට අන්න ඒක තුලින් තව තව ඉස්සරහට කොහොමද මේක කෙරෙන්න ඕනේ, තව තව සුදුසු දේවල් මොනවද කියලා අත්දකින්න පුළුවන්. අත්දකින්න පුළුවන්. ඒක තව තව පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට මේ කියන කතාව සම්බන්ධයෙන් එක දෙයක් මම කියන්න කැමතියි. මේක හොඳට හුරු පුරුදු කරපු බවක්, ඒක සිහිය අඳුනගත්ත බවක් තේරෙනවා. නමුත් මෙතන තව එතනින් එහාට ගියපු පියවරක් තියෙනවා. තව ඉදිරියට ගමනක් තියෙනවා. මොකද්ද ගමන? අන්න අර එක තැනක සඳහන් වුණා මේ සිතවිල්ලකට ඇදිලා යනවා, ඒ බව දැනගෙන ආපහු අරගෙන එනවා කියන කතාවක් තියුණා. එහෙම තියුණා නේද බන්දුල මහත්තයා?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඒ වාක්‍ය විතරක් අපිට අල්ලලා කියන්න පුළුවන්ද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. සමහර අවස්ථාවල හිත වෙනත් අරමුණු වෙත යනවා දැනුණා. එවිට මම සිත පිට ගිය බව අරමුණු කරලා නැවත සිත භාවනාව වෙත ගත්තා. ඊට පසුව කලින්ට වඩා
හරි ඒ ඇති. එන්නේ ඒ වාක්‍ය ගැන තමයි මම කියන්නේ. එතකොට පිට ගිය බව අරමුණු කරලා නැවතත් භාවනාවට ගත්තා කියලා සඳහන් වෙනවා. ඔන්න ඔය කියන කතාව දැන් ඔතනින් එහාට කෙනෙක් යන්න කැමැත්තක් තියෙනවා නම්, එතනින් එහාට තව ටිකක් ප්‍රතිපදාවක් වඩන්න කැමැත්තක් තියෙනවා නම්, ඔන්න ඔය කියන කතාව වරද්දගත් අවස්ථාවක්. මොකද්ද? හිත වෙන එකකට හුවමාරු වෙනවා. සමහර විට හිතවිල්ලකට, එහෙම නැත්නම් සද්දයකට හුවමාරු වෙනවා. එතකොට එයා ඒ හුවමාරුව තුලින් අපේ යම්කිසි පරීක්ෂාවක් සිද්ධ කරනවා. අපි තුල යම්කිසි අපි කියන්නේ අර පරීක්ෂණයක් සිද්ධ කරනවා කියලා. ඒ වගේ දෙයක් කරනවා. මොකද්ද මේ කරන පරීක්ෂණය? මෙන්න මේ හුවමාරුවට අපි තුල විරෝධයක් තියෙනවාද කියන පරීක්ෂණය තමයි මේ වෙන්නේ. එතකොට ඔය කියපු කතාවත් එක්ක පැහැදිලිව තේරෙනවා මේ හුවමාරුව බාරගන්න කැමති නැහැ. ඒ වෙනුවට නැවතත් මුල් ස්ථානෙට එන්න ඕනේ කියන හැඟීමෙන් තමයි මේක ප්‍රකාශ කරලා තියෙන්නේ. නමුත් ඊට කලින් වෙන තැනක සඳහන් වෙනවා මෙන්න මේ උත්සාහයක් නැතුවම මෙන්න මේ විදියට හුවමාරුවක් සිද්ධ වෙනවා කියලා, නිරුත්සාහයෙන් වෙනවා කියලා තව වචනයක් උඩ තියුණා. එතකොට දැන් ඔන්න ඔය හුවමාරු වෙච්ච අවස්ථාවේ ඔය හිත වෙන දිහාවකට ගියා කියලා අරමුණු කරලා අරන් ආවා කියන කතාවේදී බලන්න අනිත් දවසේ මෙන්න මේ යන එක බාරගෙන ඉඳලා මොකද වෙන්නේ කියලා. එතකොට තේරෙනවා මේක උත්සාහයක් නැතුවම නිරුත්සාහයෙන්ම නැවතත් අර මුලට එනවා, හුස්මට එනවා. නමුත් ඒ එන්න එත්තකන් ඉවසන්න අපි කැමති නැහැ. ඒක බාරගන්න අපි කැමති නැහැ. අන්නේ හුවමාරුවට නැවත නැවත ඉඩ දී යුතුයි. එයාට අවස්ථාව දුන්නොත් එයා අරගෙන යන්නේ ඒ දිහාවට තමයි. එතකොට නිරුත්සාහයෙන් එනවා, ඇවිල්ලා ඉන්නෙත් නැහැ. ඇවිල්ලා ආපහු තව එකකට පයින්නවා. අන්නේ පණිනකොට මෙන්න මේ පණින අවස්ථාවේදී අපේ ඇතුළත යම්කිසි අමනාපයක් මේක තියෙනවා නම් අන්නේ අමනාපයත් නැති වෙනකන් මේක වැඩි යුතුයි. ඒ අමනාපේ වෙනසට තියෙන එරෙහිවීම දුරු වෙනකන් මේක වැඩි යුතුයි. ඒතකොට ඒක තමයි ඊළඟ පියවර විදිහට තියෙන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ අන්ත දෙකක් දැනගෙන අපි මැද අල්ල ගන්න මුලින්. අන්ත දෙකක් දැනගෙන මැද අල්ල ගන්න. අපි හිතමු අන්ත දෙක විදිහට අපි දාමක සුඛ වේදනාවයි දුක්ඛ වේදනාවයි දෙක දැනගෙන මැද අදුක්කම සුඛ වේදනාව අල්ල ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ මැදත් අතාරින්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට අර දෙක අතාරින්න එක ලේසි, මැද අතාරින්න එක එහෙම ලේසි නැහැ. මැද අපි බදලා අල්ල ගන්නවා. මැද අතාරින්න අපි කැමති නැහැ. නමුත් මැදට තියෙන ඇල්ම, මැදට තියෙන ආසාව, මැදට තියෙන බැඳීම අතාරින්නේ කොහොමද? අන්න අර සුඛ දුක්ඛ දෙක අතර හුවමාරු වෙන දෙන්න. අර අන්ත දෙක අතර හුවමාරු වෙන දෙන්න. එතකොට මැද ඉන්නවා, ඒකාන්තයකට යනවා. ආපව මැදට එනවා, ආපව වෙන අන්තයකට යනවා, මැදට එනවා. ඔන්න ඔය ක්‍රියාවලියට ඉඩ දුන්නාම තේරෙනවා මගේ මේ මැද ඉන්න කැමැත්තක් තියෙනවා. ඒව නැත්තම් හුස්මේ ඉන්න කැමැත්තක් තියෙනවා. ඒතකොට හිතවිල්ලකට ගියපු ගමන් ඔන්න එකාන්තයකට ගියා වගේ. ඒතකොට ඒකට අපේ අමනාපයක් තියෙනවා. ඊළඟ සද්දයකට ගියාම තව අන්තයකට ගියා වගේ. ඒකට අපේ අමනාපයක් තියෙනවා. එතකොට අන්න මැද අල්ලගෙන ඉන්නවා කියන හැඟීමක් මෙන්න මේ වார்த்தාව තුළ තියෙනවා. එතකොට කියන අන්ත දෙක දැනගත්ත එක හොඳයි. හැබැයි මැදත් අතාරින්න ඕනේ. මැද අතාරින්නේ කොහොමද? ඔන්න ඔය හුවමාරුවට ඉඩ දෙන්න. ඒක කරන්න යන්න එපා. ඒක ඉබේ වෙනවා. ඒක ඒ ධර්මයට අනුව වෙනවා. එන්නේ වෙන දෙයට ඉඩ දීලා බලන්න මේ වෙන වෙනසට මම කොච්චර අකමැතිද? කොච්චරනම් මගේ හිතේ විරෝධයක් තියෙනවද? ඒ විරෝධය අඩුවෙන් තේරෙනවා. අන්න මැද නොඇලෙන තත්ත්වයක් අපි තුල මතුවෙලා එනවා. හුස්ම තියුණොත් හොඳයි. හිතවිල්ලක් තියුණොත් ඒකත් හොඳයි. ඊළඟ සුඛ වේදනාවක් දැනුණොත් ඒකත් හොඳයි. ඕකේ සඳහන් වෙන විදිහට. හැබැයි කකුලේ වේදනාවක් දැනුණොත් දුක් වේදනාවක් දැනුණොත් අනේ ඒකත් හොඳයි කියන අන්න අර හුවමාරුවට ඉඩ දීලා බලන්න තව තව වැඩි වැඩි. එතකොට තේරෙයි මෙන්න මේ මැද නොඇලෙන තත්ත්වෙකුත් ලං කරගන්න ඕනි කියලා. මහත්ය අපේ සාගරහාමුදුරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවා. අපි මෙතනින් එහාට උන්වහන්සේව සම්බන්ධ කරගමු.
එහමයි ස්වාමීන් වහන්ස. ඊළඟට තියෙන ස්වාමීන් වහන්ස තුන්වෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න ව්‍යානදුව එවලා තියෙන්නේ. මම ඒක ෂෙයා කරන්නම් ස්වාමීන් වහන්ස. මේ වார்த்தාව මෙහෙමයි ස්වාමීන් වහන්ස ඉදිරිපත් කරලා තියෙන්නේ. Mindful eating cheetos within bracket a snack like tippy tip. I was eating cheetos mindfully. I had my first bite and wanted to eat them all. I smelled them like cheese. I heard a crunchy noise when I chewed them. I tasted the cheesiness and the saltness of them. They were so sticky, I felt that they stick to my teeth. End of the report's answer. Pinture tina bansiri pinayati and the latina pinture.
Okay, now Vyanadua is presenting a report every week, so that's good. And this time she tried mindful eating. So that is the experience she is sharing with us. So there is a hidden message in this. Now usually we use the word meditation. But when you use word meditation, you can't do such an activity for meditation. You can, there is no eating meditation. But when you put mindfulness instead of meditation, then everything is valid. When you eat, you are mindful on the eating process. When you sit, you are mindful on the sitting. When you walk, you are mindful on the walking. And when you sleep, you are mindful on the sleeping posture. So everything is valid when it comes to mindfulness. So if you remove meditation from your vocabulary and introduce the word mindfulness, then the area is increasing more and more. The time for your practice increasing more and more. When you eat also, you can try and see, can I be mindful on the eating activity? When you take a wash, can I be mindful on the washing process? When you sweep your home, can I be mindful on the sweeping? So that's the way to practice. You can start it, of course, formal meditation, walking and sitting, but little by little you have to replace this meditation word with mindfulness. When you replace it with mindfulness, then you come to know that there's no opportunity that you can't practice this one. Throughout the day you can practice, starting from the early morning when you wake up. First you hear the sounds of the surroundings, maybe some thoughts running through your mind, so just be mindful on that, and little by little you are waking up. You are becoming more and more alert. Be mindful on that. Then you go for your wash. You brush your teeth. Be mindful on that. Like that, you have to continue your practice throughout the day. So if you are spending a busy life, sometimes you will get anger in your mind. So just become aware. Become aware that you are angry. If you are blaming somebody, become aware that you are blaming somebody. And when you have lust in you, just become aware that you have lust. and you get these lustful thoughts, just be aware, become aware. So if you change your meditation in that manner, then you will realize that throughout the day we are meditating. 24 hours we are meditating. 24/7 we can do this practice. So I think Viana, at age of 6, she understood this. That's why she's presenting us a report on mindful eating. Mindful eating. So Dua, I am giving you another activity. So remember, I gave you so many activities and you completed all of them. So that's a very good sign, because you have a lot of energy. You can do. You are at a young age, so you can. You are not still like, you know, the older people. You are not like your mother. You have still energy. You have a lot of energy. So with that energy, if you can improve this practice, it is really valuable, because now you know. Now you know how to practice mindfulness. So next task is to do mindful practice while watching TV. So when you watch TV, just try to be mindful on that process and see how you get carried away with some thoughts. And then again, when you become mindful, you will notice that you got carried away. Then again, come to the present moment. So try and see whether you can enjoy watching TV as your previous days when you practice mindfulness. Try to tell us the difference between mindful watching TV versus unmindful. So I think her mother is joining. She can explain further. I'm hoping that the message is clear.
ස්වාමීන් වහන්ස ප්‍රශ්න ඉවරයි. වහන්සේගේ අවසර සභාවේ ඉන්න කෙනෙකුට ප්‍රශ්න ඉදිරිපත් කිරීමට තියෙනවා නම්.
ඔව් අවසර හරි.
දැන් යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න සූම් හරහා අතවසවා ඉදිරිපත් කරන්න අතවසවා දැනුම් දෙන්න අපි ඒකට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. නාමන්ත අතර ප්‍රශ්නයක් තියෙනවා කියලා දැන් දීලා තිනු නාමන්ත අන්මියුට් කළා ප්‍රශ්න ඉදිරිපත් කර.
බොහොම ස්තුතියි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. මේ මට ප්‍රශ්නයකට තියෙන ස්වාමීන් වහන්සේ, දැන් පසුගිය දවස්වල ලුකු ස්වාමීන් වහන්සේගේ ධම්ම දේශනාවල ඒ ස්වාමීන් වහන්සේ කිව්වා දැන් අපි හිස් තැන වගේ සියුම් තැනකට ආවහම අපි ආනාපාන සති දිහෝ සක්මණින් වගේ පටන් අරගෙන රළු අරමුණු වලට මුලින් හිත යොමු කරලා ඊට පස්සේ රළු අරමුණ ගෙවිලා යනකොට දැන් ආනාපානේ නම් සියුම් වෙලා ගිහිල්ලා අන්තිමට හිස් තැනකට එනවා. ඒ වගේ තැනකදී යෝගාවචරයා දැනගත යුතුයි. දැන් නැත්නම් කලින් හිතාගෙන තියෙන්න ඕන මේ ඊටත් වඩා සියුම් අරමුණක් මතුනොත් ඒකට හිත යොමු කරනවා කියලා. දැන් හිස්තන කියන්නේ ටිකක් සාමාන්‍ය සියුම් අරමුණක් නේ. ඉතින් ඊටත් වඩා ස්වාමීන් වහන්සේ සියුම් අරමුණු විදිහට යෝජනා කරන්න පුළුවන් දේවල් තියෙනවද? ඒ වගේ තැනකට ආවම මේකම අර සම්බන්ධයි. අර මේ හිස්තනට ඇවිල්ලා සමහර වෙලාවට හිත හැංගිලා තැම්පත් වෙලා වගේ යන අවස්ථාවක් එනවා. මට ඒක වෙලා තියෙනවා. එතනදී මට තේරුණේ මම එතනට සූදානම් නැහැ. මම එතනදී ඒකට සූදානම් නැහැ. මේ හරියට මොකද කරන්නේ? සමහරවිට එහිඳ අර නිින්ද යනවද, තීන මිද්ද යනවද එහෙම කියලා හිතා ගන්නත් බෑ. නමුත් එතනට පෙර සූදානමක් ඇතුව ගියොත් මොකක් හරි එතන තව දෙයක් ඉදිරියට යන්න හෝ උත්සාහයක් කරන්න පුළුවන් කියලා ඒ අදහසින් තමයි අහන්නේ ස්වාමීන් වහන්සේ. අනිත් එක මට තේරෙනවා ඒ හිස් අවකාශයට ගිහම මම කියලා ඉදිරිපත් වෙන මේ ඍජු සංඥාවක් නැහැ. නමුත් අර හිස් අවකාශයට හෝ ඒ හිස් බවට හෝ කැමැත්තක් වගේ දෙයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් අර මම කියලා සාමාන්‍ය ජීවිතයේදී පැනවෙන හිතේ ඇති වෙන පැනවීම වෙන්න පුළුවන් එතනදී අර සියුම් ලෙස හිස් බවට කැමැත්ත හෝ හිස් බවට අකමැත්ත හෝ විදිහට එතනට සංකෝචනය වෙලා එතනට එනවා කියලා මට හිතෙනවා. එතනදී ස්වාමීන් වහන්සේගේ අදහස මේ දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ.
ඔව්, ඒකෙදි දැන් ඕලාරිකාත් අත්ත පටිලාබේ මනෝමය අත්ත පටලාබේ සංඥාමය අත්ත පටලාබේ කියල සඳහන් කරන භාගතුන් වහන්සේසේ සඳහන් කරන්න යදුන ඒ කරුණුත් එක්ක ඔය කියන විදිහට මුලින්ම ආනාපාන සියුම් වෙලා ගොරෝසු බව සියුම් වෙලා සියුම් බව අති සියුම් වෙලා සුකුමතර සියුම් වෙලා ඒක නොදැනෙන මට්ටමට ඇත්තටම නොදැනෙනව නෙමෙයි කියන්නේ සියුම් හුස්ම නැතුව නෙමෙයි නමුත් හුස්ම නොදැනෙන මට්ටමටම මේක සියුම් වෙනවා මෙතනදී ඒ ඕලාරික අත්පටලාභය මනෝමය අත්පටලාභයක් බවට පරිවර්තනය වෙනවා මේක මේ හිතේ තියෙන මොකද්ද දැනීම් ස්වභාවයක් විතරයි කියන මට්ටමටම සියුම් වෙනවා සියුම් වුණාට පස්සේ මේක තවත් සියුම් වෙන්න පුළුවන් මේ සංඥාමය මට්ටමටම මේක මේ මේ ඉන්නවයි කියන එක සහ හුස්ම කියන එක සද්ද වේදනා සිතුවිලි කියන ඒවා හැම දෙයක්ම මේ පොඩි සංඥාවක් විතරයි කියන මට්ටමටම සියුම් වෙන්න පුළුවන් ඒ කියනවා එතකොට සංඥාමය අත්පටලාභේ ඒ මට්ටමටම සියුම් වෙන්න මේ කෝස තුනක් හරහා එන්න එන්න සියුම් වෙන්න ඕන හැබැයි සමහර වෙලාවල ගොඩාක් වෙලාවට ඕලාරික අත්පටලාභේ සියුම් වෙද්දිම යෝගාවචරය දොයි මොකද ඒ තරම් සමාධියක් සතියක් යෝගාවචරය දිනු කරලා නැත්නම් තමන් ඉඳ ගන්න පරියංක වේලාව ඒ සඳහා සුදුසු වේලාවක් නෙමෙයි නම් අර අච්චර සියුම් දේ අල්ලගන්න බැරුව හිත හැංගෙන නැත්නම් හිත නින්දට වැටෙනවා හිත තීන මිද්දයට යට වෙනවා ඒත් ඒ වගේ වෙලාවක ඒ වගේ සියුම් වෙන්න එන්න අපිටත් ඒ හා සමානව අපේ සතියත් වර්ධනය කරගෙන අපේ හිත ඒකාග්‍රතාවයත් වර්ධනය කරගෙන මේක දිහා හොඳ අවධානයකින් බලන් ඉන්න පුළුවන් නම් මේක හීනෙකට ගිහින් නැත්තම් මේ සංඥාමය මට්ටමකට ගිහිල්ලා ඒක තුල දැනුවත්භාවයකින් ඉන්නවයි කියන එක නැත්තම් මෙතන මේ සිද්ධි දහමයක් වෙනවා ඒකට හැබැයි මම අදාළ නැහැ කියන එක තේරෙන මට්ටමට අනාත්ම මට්ටමට යද්දී කොහොමඩත් වචනේ දාන්න බෑ වචන දාන්න පුළුවන් නැතෙන්ට ගිහිල්ලා නැහැ. ව්‍යාකරණයකට දාන්න බෑ. නමුත් මේක අත්විඳින්න පුළුවන්. අත්විඳලා ඉවරනාට පස්සේ වචනකට දාන්න පුළුවන්. ඒ වචනෙට දාන හැම දෙයක්ම තියෙති වර්තමාන මොහොතේ නැහැ. වර්තමාන මොහොතේ ජීවත් වෙනවා නම් ප්‍රශ්න නැහැ. වචනෙට දාන දෙයක් නැහැ. ව්‍යාකරණයකට දාන දෙයක් නැහැ. කතා කරන දෙයක් නැහැ. නමුත් අපි කතා කරන්නේ අපි ඊට පස්සේ සිදුවෙන දේවල් එක්ක සහ අනුමාන ඥාණයෙන් ඊට පස්සේ තමයි ප්‍රපංච වෙන්නේ. ඊට පස්සේ තමයි නීවරණ ටික වැඩ කරන්නේ කෙලස් ටික. ඉතින් ඒකත් එක තමයි අපිට ප්‍රශ්නේ. නමුත් මේ විදිහට සියුම් කරගෙන යද්දී අර තරම් සියුම් වෙන්න අපේ දරා ගැනීම සහ අපේ සතිය වර්ධනය වෙනවා නම් ඇත්තටම අපි නොදන්න පැතිවලට අපේ හිත සියුම් වෙලා අපිට පෙන්නනවා මේක හුදු සංඥාමය මට්ටමක් තියෙන. මේකට රණ්ඩු කරන්න දෙයක් නැහැ. මේකට කෙලස් කරගන්න දෙයක් නැහැ. මේකට තණ්හාවක් ඇති කරගන්න දෙයක් නැහැ. මේක ස්වභාවික ගලණයක් තියෙන. ඉතින් ඒක දැක්කට පස්සේ ප්‍රඥාව හරහා මේ දැක ගන්න ඕනේ මේකට තියෙන කැමැත්තක් කැමැත්තක් දැන ගන්න ඕනේ. ඒ වගේම ඒ මේක අපිට පාලණයෙන් තොර සිදුවෙන ගලණයක් කියන එක දැන ගැනීම හරහා එදිනදා ජීවිතයේදී කටයුතු කරද්දී අපේ කෙලෙස් හැදෙන තැන්වලදී අපිට ඒ දිහා බලන් ඉන්න පුළුවන් නම් මේක මේ සිදුවෙන ස්වභාවික සිද්ධි දාමයක් මේකට මම කය වචනේ දෙක වරද්ද ගන්න නැතුව නැත්තම් මේ වැරදිට පාවිච්චි කරන්නේ නැතුව මේක ඉවසන්න පුළුවන් වෙන එක මට්ටමටම හිත මේ අරන් යන එක තමයි සම්පජඤ්ඤයෙන් කරන්නේ නැත්තම් ප්‍රඥාවෙන් නැත්තම් අපේ තියෙන නුවණෙන් කරන්නේ. ඉතින් අන්න ඒ මට්ටමට අරන් යන්න අර වගේ අර එන්නෙන්ද ස්ටෙප් බයි ස්ටෙප් සියුම් වෙද්දී ඒ සියුම් වෙන දෙයට සාදර වෙලා ඒකට තමන්ගේ අවධානය සහ සතිය වර්ධනය වීම සිදුවන්නේ මේ ටිකෙන් ටික කාලයත් එක්ක තමයි ඒක සිදුවන්නේ. ඒකින්ද මුල යෝගාවචරයට බෙල්ල කඩාගෙන වැටෙන දේවල් ඒ දේවල් මේ පරණ යෝගාවචරයටත් වෙන්න පුළුවන්. නමුත් ඒක තුල එතනින් එහාට යන විදිහත් හැදෙන්න කාලයක් යනවා. ඉතින් ඒක ඕක හරහාම ඒ තැහැංගීම හරහාම තමයි මේ ඉදිරියට යන්න තියෙන්නේ. නමුත් ඒක හොඳට දැනුවත් භාවයකින් යන්න පුළුවන් නම් එතනදී සූදානම් මනසින් ගියොත් අල්ලගන්න පුළුවන් ඒ සුකුමතර අවස්ථාව. ඉතින් ඒක කලපුරුද්දෙන් සහ අත්දැකීමෙන් සහ සූදානම් ශරීරයෙන් ලැබිය යුත්තක්. ඉතින් ඒක දිගට කරගෙන යද්දී සිදුවෙන ස්වභාවික වර්ධනයක්. ඉතින් ඒක තමයි මම හිතන්නේ ලොකු සංහස වනේදී සඳහන් කරන්න ඇත්තේ. ඉතින් ඒක තමයි හැම කෙනාගේම සිදුවන්නේ. ඉතින් ඒක යන තාක්කල් අපිට ගැටලු වෙනවා. නමුත් ඒවා ඔය වගේ निराකරණය වෙන්න අර යන ගමන කොහොමදත් යනවා. අපි දැනුම නැතත් කමඨාන් සුද්ධ වුණත් නැතත් අපි හරියට ඉඳගත්තොත් ඒක භාවනාවට වෙන්න තියෙන දේ වෙනවා අපි අත දාන්නේ නැත්තම්. ඒකෙහිඳ මේක සාකච්ඡාවෙන් සහ සුත්තමේ ඥාණයෙන් පිරිසුදු කරගන්න ඕනේ. අපි ඒවට අතපත දාන්නේ නැතුව හොඳට අවධානයෙන් නිරීක්ෂණයෙන් බලන් ඉන්න පුළුවන් නම් අන්න ඒක වර්ධනය සඳහා මේ හැම දෙයක්ම මේ හේතු සාධක කරගන්න පුළුවන්. ඒක තමයි මං හිතන්නේ ඒ ධර්ම දේශනාව සඳහන් වෙන්න ඇති කියලා මට හිතෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මේ බොහෝ දුරට මේ මට පැහැදිලි ඔබ වහන්සේ කියන ඒ කියු කාරණා ඒ සම්බන්ධව. අනිත් එක එතනදී තව එකක් ඒක දිහා එහෙම බලාගෙන ඉන්න ඉවසීමත් අවශ්‍යයි. එතන ඉවසීමත් ටිකක් අර අකම්පිත බවත් වගේ දිනුනන ස්ථානයක් වගේ තමයි මට දැනට තේරුම් ගිහිලා
තියෙන්නේ.
ඉතින් ඔව් ඒක
ඔව් ඒක තමයි. ඒ කියන්නේ චේතනා නොකර ඉඳ චේතනාවක් ගන්නවා. ඒ කියන්නේ අදිෂ්ඨානයක් කරගන්නවා මුකුත්ම නොකර ඉඳ. ඒ කියන්නේ කරොත් මේක අර කලත්තන එක විතරයි වෙන්නේ. අදිෂ්ඨානයක් ගන්න ඔය චේතනාවක්වත් පහළ නොකර ඉන්න. හරි අමාරුයි ඒතන. හරි අමාරුයි. මොකද අපි චේතනා පහළ කරන්නමනේ අපි ඉපදිලා තියෙන සංසාරේ පුරුදු කරලා තියෙන්නේ, ඇබ්බැහිය තියෙන්නේ. ඉතින් එතනදී ස්වභාවිකවම චේතනා පහළ වෙනවා. නමුත් හරි අමාරුයි එතන බොහොම සියුම් විදිහට චේතනා පහළ නොකර දැනුවත් භාවයක් ඇති කරගන්නත් ඕනේ. අන්නේ ඒ දෙක තමයි ටිකක් සියුම්.
ඒ ඊට පස්සේ සවිනාස දැන් එතන ඒ ඇති වෙන මොකක් හරි පුහුණුව සාමාන්‍ය ජීවිතයේදී මොකක් හරි හේතුවක් නිසා කේන්තියක් හරි මොකක් හරි මොකක් හරි දෙයක් දැඩි ආශාවක් වගේ හරි આવොත් එතනදිත් අරගෙනම පාවිච්චි වෙන බවක් පේනවා. ඒ කියන්නේ දැන් කේන්ති ගියත් හිතේ කොටසක් වෙන් වෙනවා. ඒ කේන්ති යන විදිය දිහා බලාගෙන තින්න අර කේන්තිය ඒ කියන්නේ කලින්ට වඩා අඩුයි. නමුත් කේන්තියක් වගේ දෙයක් આવොත් ඒත් බලාගෙන ඉන්න තියෙන හැකියාව අකම්පිතව බලාගෙන ඉන්න හැකියාවට අරකින් කන්ට්‍රිබියුෂන් එකක් තියෙන බව තමයි පේන්නේ ස්වාමීනා.
අනිවාර්යයෙන්.
ඉතින් එතන අර නවතින තැනක් නෙමෙයි, තවදුරටත් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකක් වගේ ඒ තැන පාවිච්චි කරන්න පුළුවන් කියලා වගේ එකක් තමයි දැනට තේරුම් ගන්න
තියෙන්නේ. අන්න ඒක තමයි මේ මේ ලොකු සංවිධානයේ බණිදි කියන්නේ. තවත් තවත් සියුම් වෙනවා. ඒක තව 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 ක්ලියර් වෙවි යනවා. ඒකට මේ අපි ගන්න ඕනේ මෙච්චර කාලයක් ක්ලියර් වෙවි ආවා, මෙච්චර කාලයක් මම ඒක අත්විඳා, මෙච්චර කාලයක් ඇතුළත මම ගොඩාක් විදියට වෙනස් වුණා කියන අන්නේ මේ ලද දෙයින් සතුටු වීම සහ ආපස්ස බලලා සතුටු වීම තමයි ඉදිරිය ගැන අපිට ගන්න තියෙන ගෙස්ට් එක. ඒ කියන්නේ ඒක තමයි අපිට තියෙන මේ මේ අපිට එකම තියෙන මේව එක සතුට.
එහෙමයි සවනස. එහෙමයි සවනස. මට මං හිතන්නේ පැහැදිලි එතන තව එතනටම ගිහිල්ලා ඒ දේ බලාගෙන ඉඳලා පුහුණු වෙන්නයි තියෙන්නේ.
එච්චරයි.
එහෙමයි සවනස්. බොහොම ස්තුතියි. බොහොම
සරණයි.
අසරයි සවනස්. තම ප්‍රශ්න ඉදිරිපත් වෙලා අතක් කිසිවිලා නැහැ.
ඔව්.
සවනස් කවුරුත් නැත්නම් මට පොඩි අදහසක් දැනගන්න අවශ්‍යයි. ඔව්. සවනස් අද ධම්මකුසල හැමදෙයක් කියන නාම රූප කියලා ගැන නාම රූප සවනස් දැන් ඔය ගලණය ගැන කතා කරන ස්වාමීන් ඒ නාම රූප කියන එකක් එතන තියෙනවද ස්වාමීන් වහන්සේ? ඒ ගලණය කියන එකේදී ඒක එහෙම වෙන් කරන්න දෙයක් නැද්ද නාම රූප කියලා?
ඔය ඒකේ ගලණයට එනවා කියන්නේ අපි ඉස්සල්ලාම රූපයක් තමයි රූපෙන්නේ භාවනාව පටන් ගන්න රූපයක් කියන ආනාපානිය. ආනාපානිය හොඳට බල 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 ඉද්දී ඊට පස්සේ මේක සියුම් වෙලා සංඥාමය මට්ටමට නැත්නම් මේ රූප මට්ට අරූප මට්ටමට නැත්නම් නාම ධර්ම මට්ටමට පැත්තට හිමීට මාරු වෙනවා. ඒ මාරුව තමයි යෝගාචරයට හරි අමාරු ස්ථානය. ඉතින් එහෙම ගිහිල්ලා ගොජේකට යනවා කියන්නේ නැත්නම් වේගයකට යනවායි කියන්නේ අපිට ඒකෙන් වෙන්නේ යෝගාචරයට වෙන් කරගන්න බෑ. වෙන් කරගන්න බෑ මේක නාමයක්ද මේක රූපයක්ද කියලා සහ නාමයේ ධර්මය වල පවා නාම ධර්මයේ ඇතුළත තියෙන දේ වෙන් කරගන්න බැරි මට්ටමටම අසරණ වෙනවා. ඒ අසරණ වීම කියන්නේ විඥානයේ අසරණ වීම. විඥානයේ කරන්නේ මොනවා හරි දෙයක් දැනුවත් කිරීම නැත්තම් දැන ගැනීම. ඥානය කියන්නේ දැන ගැනීම. විඥාණයෙන් කරන්නේ මොනවා හරි දෙයක් වෙන් කරලා මේ මම මේ අනික් කෙනෙක් කියන වෙන් කිරීම කරන්න. ඒ වෙන් කිරීමට අසරණ වෙනවා අර ගලණයට ගියාට පස්සේ. එතකොට නාම රූප දෙකත් අසරණ වෙලා ඒකත් ගෙවන් වෙලා මේ විඥානේ සහ නාම රූප දෙක තියෙන සුලිය කැරකෙන්නේ නැති මට්ටමටම අරන් යනවා අපි. හරි අමාරුයි ඒක. ඒක කොච්චර දුරට අරන් ගියාද නාම රූප ධර්ම මේ හැදෙන්නේ නැති මට්ටමට අරන් ගියාද කියන එක කියන්න බෑ. නමුත් ඒ මට්ටමට තමයි ටිකක් 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 යන්නේ. ඒක ව්‍යාකරණ දාන්න බැරි එක තමයි එකම තියෙන යෝගාවචරයේ තියෙන ගැටලුව. ඉතින් ඒකේ ඒක හරහා තමයි අර මෙච්චර කල් විඥානේ නාම රූප දෙක පෝෂණය කරගෙන ඊට පස්සේ සංස්කාර හදාගෙන මේ කරන අවිද්‍යාව සහ තණ්හාව තුල කරන මේ මේ සියුම් යුද්ධය නැත්නම් සියුම් රහසිගත සේවාව මේ අහුවෙන මොහොතක් තමයි ඔය නාම රූප දෙක මේ කතා කරගන්න බැරි මට්ටමට යන එක. ඒ ගලණයට යන එක. ඉතින් ඒක හරහා තමයි අර විඤ්ඤාණයට මෙච්චර කල් ආහාරයක් වෙච්ච. අර විඤ්ඤාණයටත් ආහාර තියෙනවනේ. ඒ ආහාර විඤ්ඤාණයට ආහාර නැති වුණාට පස්සේ තමයි අපිට දැනගන්න පුළුවන් විඤ්ඤාණයේ ක්‍රියාවලිය. ඒ විඤ්ඤාණයේ ක්‍රියාවලිය දැනගන්න අන්න අර විදිහට නාම රූප දෙක කොර කරලා වැඩ කරන්නේ නැති මට්ටමට අංගයට පස්සේ තමයි සම්පජඤ්ඤයෙන් තේරුම් ගන්නෙ මෙන්න මේක තමයි විඤ්ඤාණය කියලා. ඉතින් එතෙන්ට යනකම් විඤ්ඤාණය කියන්නේ මොකක්ද තේරෙන්නේ නැහැ. නමුත් ඔය ඒ දේවල් මොනවත් නොදැන වුණත් ඔතෙන්ට යනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට සංස දැන් අර නාම රූප පරිච්ඡේද ඥානය කියන එක හුඟක් ඉස්සෙල්ලා එන කොටසනේ සමහර
ඒක. ඔව් ඒක ඒ ප්‍රතිපදාවේ ටිකක් මුල තියෙන දෙයක්. ඉතින් ඒකෙදී අර හරියට ඉරක් ගහලා කියන්න බෑ මෙන්න මෙතනයි මේකයි මේකයි තැන කියන එක හරියටම ඉරක් ගහලා කියනවට වඩා මේකේ තියෙනවා අර ඥාන ප්‍රතිපදාවක් ඒක පිළිවෙලක් තියෙනවා කියලා විශ්වාස කරගෙන යන එක තමයි මං හිතන්නේ හොඳම දේ. නැත්තම් මේ අද වෙලා තියෙන්නේ මේ දැන් ගොඩක් වෙලාවට තියෙනවා දැන් ඔල කියනවා දැන් ඔයා ඉන්නේ නාම රූප පරිච්ඡේදය යන්නේ දැන් ඔයා ඉන්නේ උද්‍යවඥානේ හරි ඔහොම කියලා අනුමාන අනුලෝම ඥානයට ගියා කියමුකෝ නැත්නම් සංකාරූපික ඥානයට ගියා කියමුකෝ ඔන්න ඔතන තමයි යහු වෙන තැන. හරියට මේ දේ පටලා ගත්තොත් ගුරුවරයත් ඉවරයි ගෝලයක් ඉවරයි. මොකද අපි ඊටත් ඔතෙන්ටනේ යන්නේ හැමෝම අහන ප්‍රශ්නේ ඕන් ඔතෙන්ට ගියාම සාමාන්‍යද මම ඉන්නේ සංකාරූපික ඥානයේද දැන් සෝවාන්දි කියන්නේ මට්ටමටම මේ වචන ටික පටලා ගන්නවා. මේ තීලා තියෙන්නේ මේ යන ගමනේ නිවන්ඩ යන ගමනේ කෙලෙස් ටික සංසිඳවන්න යන ගමනේ තැන් කිහිපයක නම් කිහිපයක්. ඒවා ඔක්කොම සම්මුති නම් ඒවා නොදැත් දැනගත්තා හෝ නැතා කියලා මේ ගමන යන්නේ නැත්තේ නෑ. ගමන යනවා. ඒ ගමන යන්නේ ඒ ගුරුවරයා දෙන කමටහන මත. ගුරුවරයා සමහරලාට දැනගන්න පුළුවන් ගුරුවරෙක් වශයෙන් දැනගන්න ඕනේ මේ මොනවද මේ කියලා. නමුත් මේ ගුරුවරයාට තියෙන්නේ මෙයා කොහේ හරි කොතන හරි නවතිනවා නම් ඒ නවතින තැන පොඩ්ඩක් පන්නලා ඉදිරියට යන්න තල්ලුවක් දෙන එක විතරයි. එතකොට මෙයා මේ යෝගාවචරයා මේ ගමනේ කොහොමදත් යනවා. හැබැයි අර වගේ දෙයක් අපි මේ පටල ගත්තොත් අන්න අතෙන්ට ගියාට පස්සේ හිතනවා මේ නාමයේද මේ රූපයේද මේක නාම රූපේ පරිච්ඡේදයේද මේක උදයව්වේද කියලා අර වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒක සුතමේ ඥාණයෙන් එන පොඩි මේ අතුරු ආබාධයක් නැත්තම් සයිඩ් ඉෆෙක්ට් එකක්. නමුත් ඒක ප්‍රශ්නයක් කරගන්න නැතුව යන්න පුළුවන් යෝගාවචරයට භාවනා කර කර. එතකොට ටික කාලයක් යද්දි තේරෙනවා මේකයි රූපය කියලා. මේකයි නාමය කියලා. ඉතින් මුලින් කවුරු අපි හැමෝම තේරුම් අරන් හිටියේ මාත් මේ අර්ථ දක්වන් හිටියේ මේකයි රූපය මේකයි නාමය කියලා. අනේ ඒ දවසින් දවසට ඒක සම්පූර්ණ වෙනස් වෙවි වර්ධනය වෙවි යනවා. ඒකින්ද ආනන්ද හැමතුරුන්ට පටිච්ච සම්පදාය ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ආනන්ද දැන් තේරුණාද කියලා අහනවා. අනේ අද නම් තේරුණා ආනන්ද හැමතුරු ගැන සෝවාන් පුද්ගලී. එතකොට ආනන්ද සානන්සි කියනවා අද නම් තේරුණා හොඳටම තේරුණා සාවින්නාන්දේ කියලා. ආනන්ද තේරුණා කියනවා නම් තේරුන්නේ නැහැ කියලා හිතාගන්න කියනවා. ඒ කියන්නේ ඒ තරම් ගැඹුරු දෙයක්. ඉතින් අර අපිට සාපේක්ෂව අපිට කියන්න පුළුවන් මට සාපේක්ෂව මට කියන්න පුළුවන් සම්පූර්ණ ඒක මේ තව අවුරුදු දෙකකින් ඒක සම්පූර්ණ මම්ම වෙන විදිහට අර්ථ දක්වන්න පුළුවන්. අන්න ඒ වගේ හරියට මේක වෙන් කරලා කියන්න බැරි වුණාට ඒ නාම රූප පරිච්ඡේද ඥානය මුලින්ම ඊට පස්සේ තමයි ඔය උදේවය වලින් එහාට බංග බයතුපට්ඨාන ආදීනව නිබ්බිදානුපස්සනාව ඒ පැත්තට නිබ්බිඥාණයෙන් එහාට යන්න තමයි මේ ඒ ටික වෙන්නේ ගොඩක් ඈතට ගියාට පස්සේ. ඉතින් ඒ ටික අර කඩලමෙන් කරන්න නැතුව අපි මේව දැනගන්න ඕනේ. නමුත් අපිට වෙන්නේ මේක කියලා දැනගන්නත් ඕනේ. නමුත් යෝගාවචරය දන්නේ නැත්නම් ඇත්තටම හොඳයි මේ මම ඉන්නේ කොතනද කියලා. ඒක හරි පහසුවක් වෙනවා. මොකද අර එතකොට අපිට ට්‍රයි කරන්න පුළුවන්නේ. සහ ටාගට් තියාගන්න ඕනේ අපේ මේ කෙලස් ටික ඉවර වෙනකම්ම මම භාවනා කරනවා කියලා. එතකොට අපි කෙලින්ම රහත් වෙන මට්ටමට මේ හිත හදාගෙන කොක්ක දාලා තියෙන ඈතටම. එතකොට මේ පහු ගියේව පොඩි පොඩි දේවල් ඔක්කොම පහු කරගෙන යනවා. ඒකින්ද අපි මෙතන බනට හෝ මේ වදවල වලට මේ වචන පාවිච්චි කරාට අර ඉගෙන ගොඩක් මේ හරියටම නිර්වචනයක් මෙන්න මෙතනයි කියන එක හරි අමාරුයි. ඒකෙදි අපි විශ්වාසය තියාගෙන ගියාම අපිටම කවදා හරි දවසක තේරෙයි මේ දේවල් අර්ථ දැක්කින් වෙනස් වෙනවා අපේ ඥානිය අනුව. අපි තේරුම් ගැනීමක් තියෙන්නේ. ඒකෙදි ඒ පැත්තට නැඹුරු වුණාට පස්සේ මේ දෙක සම්බන්ධ වෙන දවසක් එයි.
එහෙමයි ස්වාමීනි බොහොම පින් ඉස්තර කිතුනට. දැන් තව ප්‍රශ්න නම්
නැහැ වගේ නේද? ඒකින්ද අපිට අද කලින් ඉවර කරන්න පුළුවන් වේද මන්ද?
ඔව්. මේ මම ඉන්න රාජිකාට වාර දෙනවා ඉතුරු
වැඩපිස්ස. වන්දල මහත්මයා මේ කලින් කියවට කලින්මත් නැහැ ස්වාමීන් වහන්සේ මේ අපේ වැඩසටහන සාමාන්‍ය නම් ඉවර කරන්න තියෙන්නේ දැනටමත් විනාඩි 15ක් අපි වැඩිපුර අරගෙන
එහෙනම් අපි පහු වෙලානේ.
අපි අර පහුගිය සති දෙකේ ටිකක් වැඩිපුර සාකච්ඡා ගිය නිසා මම හිතන්නේ ඔබ වහන්සේලා අපිට අවසර දුන්නා වැඩිපුර ප්‍රශ්න අහන්න. මේ දැන් එහෙනම් ස්වාමීන් වහන්සේ අපි අදට වැඩසටහන නතර කරමුද?
ඔව් නතර කරමු, ඒක වඩා හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මම නාමන්ත මහත්මයාට ආරාධනා කරනවා මේ පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනා කරලා අපි වැඩසටහන අවසන් කරමු කියලා.
බොහොම ස්තුති රාජිකා ස්වාමීන් වහන්සේ, නම් පුණ්‍යානුමෝදනාවට අවසරයි.
ඔව් තෙරුවන් සරණයි.
අද දිනේත් අපේ ආධුනික භාවනා යෝගී ප්‍රේසකී මේ වැඩසටහනට ඔබ වහන්සේලාගේ උතුම් පැවිදි ජීවිතයෙන් කාලය වෙන් කරලා පරිශ්‍රමයක් යොදලා අප වෙනුවෙන් මේ කරපු අනුග්‍රහයට අප සැම දෙනාගේ පාදාභිවන්දනා පූර්වක නමස්කාරය ඔබ වහන්සේලාට වේවා. සාදු සාදු සාදු. මේ වැඩසටහනට අනුමැතිය දුන් අතිපූජනීය ලොකු ස්වාමීන් වහන්සේටත් මේ වැඩසටහන මෙහෙයවමින් දහම් දේශනා පවත්වමින් කමඨහන් පිරිසිදු කිරීම මාර්ගයෙන් මේ සතර සතිපට්ඨානය හරහා දේශනා වූ ධර්මස්කන්ධය ඔස්සේ සකස් වූ සක්මන පරියංකේ ආදී කොටගත්තේ ප්‍රතිපත්ති මාර්ගයෙන් මේ කුසල් සම්භාරයන් අත්පත් කරගෙන නිවනට ඉලක්කය සකස් කර ගැනීමට නිවන අවබෝධ වන මාර්ගය එලිපෙහෙලි වීමට ඔබ වහන්සේලා අපට කළා වූ මේ අනුග්‍රහය සහ එයින් රැස් වුණා වූ පුණ්‍යානුභාවයෙන් කුසලානුභාවයෙන් ඔබ වහන්සේලාට ධර්මය අවබෝධ වේවා, නිවන් මාර්ගයේ සූපහසුවෙන් සැකසී නිර්වාණ අවබෝධයට හේතු සැකසේවා. මේ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ වහන්සේලාට අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. තවද නිසරණ වනේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ කුසල් ධර්මයන් අනුමෝදන් වේවා, නිවන් පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ලොකු ස්වාමීන් වහන්සේටත් සියලුම ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිණිස මේ කුසල් සම්භාරයේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. තවද මේ සම්මා සම්බුදුරජාන් වහන්සේගේ පරිනිර්වාණය පටන් මේ දක්වා ගිහි පැවිදි පිරිස්, උපාසක උපාසිකා පිරිස් මේ ධර්මය වෙනුවෙන් බොහෝ ඇප කැපවීම කළා. සමහරට ජීවිත පරිත්‍යාගයන් පවා කරන්නට ඇති. ඒ නිසා ඒ අයටද මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. සසර ගමන කෙටි වී නිවන් අවබෝධ වීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මේ වැඩසටහන ආරම්භ කිරීමටත් පවත්වා ගැනීමටත් වෙහෙස මහන්සියෙන් දායක වූ උපාසක උපාසිකා පිරිසක් ඉන්නා ඒ අයටත් මේ වැඩසටහන මාර්ගයෙන් කමඨහන් වාර්තා ඉදිරිපත් කරමින් මේ වැඩසටහනට කිසියම් ජවයක් ලබා දෙන, ඒ වගේ මේ කමඨහන් පිරිසිදු කරගෙන ඒ මාර්ගෙන් තමන්ගේ ප්‍රතිපත්ති මාර්ගය පුරවා ගන්නා වූ ඒ සියලු උපාසක උපාසිකා පිරිස්වල වෙතත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ඔවුන්ට නිවන් පිණිස මේ සියලු කුසල් ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින් කැමැති, කුසල් කැමැති, පෙනෙන් නොපෙනෙන සියලුම පිරිස් වෙතද මේ පින් කුසල් දහම් අනුමෝදන් වේවා. ittha avata chammehi samhatam punya sampadam